Sam and dinner demain. Seni sili daha ikki. Sunday avak. Sadam Sunday avette ikkutu. Adraniye. Kalyan mitreni. Apa tulatnya? Apa yang situ bili? Akalp? Adahas? Situin? Hai, wat pada nampane? Manusia kedharmata? Niayan? ගවේෂණය කරමින් ඇතුළට අභ්‍යන්තරයට යන ගමනක යම් යම් ස්ථානවල අප සිටිනවා සාමූහිකව සෑම සතියකම බදාදා මෙසේ එකතු වී යම් කිසි බෙදා ගැනීමක් කළත් මේ ගමනේ පොදුත් නෑ පෞද්ගල අභ්‍යන්තර ගමන. එම නිසා බාහිරට මේ ගැන නිරීක්ෂණය කරන්න බැහැ. බාහිර කාටවත් අනාවැකි කියන්නත් බැහැ. කොතනද ඉන්නේ කියන්නත් බැහැ. ඉන්න තැන යන කෙනාට ඉක්මන වැදගත් නැහැ. යන බව දන්නවා නම් ගමන ප්‍රගතියක් ඉදිරියට යෑමක් තිබෙන බව පෙන්වනවා නම් ඒ හොඳටම ඇති සතුටු වෙන්න සෑහීමකට පත්වන්න හා නොනැවතීම පෙරට යන්න. මේ පිළිබඳ යම් යම් සාධක සාක්ෂි ජීවිතයෙන් අපට ලැබෙනවා. ජීවිතේ තමයි සාක්ෂි දරන්නේ අප කොතනද ඉන්නේ. පටන් ගත්තේ කොතනින්ද? කොපමණ දුරක් පැමිණ තිබෙනවද? මේ ඉන්න තැන නවතින්න සුසු තැනක්ද? නැතිනම් නොනැවතීම අප්‍රමාදීව වහ වහා නිමා කළ යුතු ගමනක්ද? කාරණේට සාක්ෂි දරන්නේ ජීවිතය. වෙන කොහෙන්වත් ඒ සාක්ෂි ලැබෙන්නේ නැහැ. පොත්පත් වලින් ලැබෙන්නේ නැහැ. ඒ ලිඛිත සාක්ෂි වැදගත් නැහැ මෙතනට. වෙන ඕනෑම තැනකට ලිඛිත සාක්ෂි වළංගුනත් මෙතනදී ඒ ලිඛිත සාක්ෂි සියල්ලම අවලංගු කාසි බවට පත් වී ජීවිත සාක්ෂි සජීවී සාක්ෂි අවශ්‍ය වෙනවා. ජීවිතේ සාක්ෂි දරනවා. ජීවිතේ සාක්ෂි දෙනවා. ජීවිතේ කියන්නේ සිදුවීම්. මොහනපාන සිදුවීම්, අත්දැකීම්. මේව තමයි සාක්ෂිකරුවන්. මේ සාක්ෂි වලට අප ඇහුම්කන් දෙනවද? අපේම ජීවිතය දෙන සාක්ෂි වලට. නැතිනම් ලිඛිත සාක්ෂි ගැනද තාමත් සැලකිලිමත් වෙන්නේ පසුපස යන්නේ. ජීවිතේට ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දෙන්න පටන් ගත්තොත් තමයි ජීවිතය සාක්ෂි දෙන බව පේන්නේ, ඇහෙන්නේ. ජීවිත සිදුවීම්. ඒ සිදුවීම් වලදී ජීවිතය හඬනවා. විතක ජීවිතේ වැළපෙනවා. විතක ජීවිතේ සුසුම් හෙලනවා. විතක පසුතැවෙනවා. සිහින දකින්නවා. උදාමයටපත් වෙනවා. සහ තවත් විවිධ අත්දැකීම් වලට ජීවිතේ මුහුණ දෙනවා. මේ හැම අත්දැකීමකදීම ජීවිතේට සිදුවන දෙය ඒ සිදුවීම නොවේ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණේ. ජීවිතය කියන්නේ පණ නොවේ. මේ පණට මොකද වෙන්නේ? ජීවිතේ හානි වුණා, ජීවිතේ නැති වුණා, ජීවිතේ අනතුරකට වැටුණා. ඒ කියන්නේ පණ ගැනනේ, පණ නෙමෙයි. සිදුවීම් වලදී හිතට කුමක්ද වෙන්නේ කියන කාරණේ තමයි සාක්ෂිය. සිදුවීමෙන් සිදුවීමට හිත සාක්ෂි දරනවා. ඒ සාක්ෂි තාම වැදගත්. මේ හැම සාක්ෂියකටම හුඟකන් දෙන්න ඕනේ. වර්තමාන සාක්ෂිය තමයි අප වර්තමානයේ කොතනද ඉන්නේ කියන කාරණේ කියන්නේ, හෙළිදරව් කරන්නේ. වෙන කවුද? එතනින් අහන්න නැතුව වෙන එනකත් කියන තැනකින්, පේන බලන තැනකින්, ආරූඪ වෙන තැනකින්, වෙන පොතකින්, වෙන දේශනාවකින් දැනගන්න යන්න යෑම නොමග යන සුළුයි. ජීවිතේට හුඟකන් දෙන්න, සිදුවීම් වලට සමන් දෙන්න. හැම සිදුවීමක්ම අපට යම් පණිවිඩයක් දෙනවා. ඒ සිදුවීම, සිදුවීම් කියන්නේ මේ ලෝකේ වෙන දේවල් නොවේ. ඒ ලෝකේ වෙන දේවල් වල ඇවිල්ලා අපේ ඇඟේ හැප්පුණාම, අපේ හිතේ වැදුනහම හිතට කුමක්ද වෙන්නේ? හිතට යමක් වෙනවා. නොවී තියන්නේ. හරියට ගහකින් ගෙඩියක් වැටුනහම, පොල් ගෙඩියක් වගේ පොළවට වැටිලා, ඉතින් පොල් ගෙඩිය වැටිච්ච තැනම තියෙන්නේ නැහෙනි බොහෝ විට. එය වැටිලා කොහෙට හරි පෙරලිලා යනවා. එතකොට ඒ පොල් ගෙඩියට වෙන දේ පේනවා. ඒ කොහෙටද වැටුනේ, පෙරලිලා ගියේ කොතැනටද, දැන් කොතනද තියෙන්නේ කියන කාරණේ. අප බලන්නේ ඒ ගැන විතරයි බොහෝ විට. නමුත් එය වැදුණු පොළොවට කුමක්ද උනේ? ඒ ගැන තමයි මෙතනදී සැලකිලිමත් වෙන්නේ. හිතට කුමක්ද උනේ? සිදුවීමට නොවේ. හිතට කුමක්ද උනේ? තමහර තැන්වල බැලුවොත් පොල් ගෙඩි වැටෙන තැන් පොල් වගේ ගෙඩියක් පොළොව තැලිලා තියෙනවා. ඒ ගෙඩිය පොළොවේ වැදුණු තැන ගෙඩිය හැඩයට පොළොව එබිලා ඇතුළට. සමහර තැන් පුපුරලා තියෙන්න පුළුවන්. සමහර දේවල් කැඩිලා තියෙන්න පුළුවන්. ඔය ගඩොල් වගේව කුඩු වෙලා යන්න පුළුවන්. උළු කැටි එහෙම තිබුණොත්, වීදුරුවක් තිබුණොත් වෙන බින්දෙන දෙයක් කුඩු වෙලා යන්න පුළුවන්. මේ විදිහට මේ දැන් වතුර පාරකට ගලාගෙන යන දියපහරක කුඩා හෝ දියපහරක ඉවුරට වැදුනොත් එතනින් ඉවුර කඩාගෙන වතුර වෙනම පැත්තකට යන්න පුළුවන්. දැන් මේ විදිහට බොහෝ දේ වෙන්න පුළුවන්. අප එදා කතා කළා මේ වතුර බින්දුවක් වැටෙන විට ඒ බින්දුවට කුමක්ද වෙන්නේ කියලා. දැන් කතා කරන්නේ ඒ වතුර බින්දුවට වෙන දේ නෙවෙයි, ඒ වැටුණු තැනට කුමක්ද වෙන්නේ. අන්න එතනයි බලන්න ඕනේ. එහෙන් බැලුවහම හැම සිදුවීමකදීන යමක් සිදු වෙනවා හිතට. ඒ වෙනදී එතන තැලෙනවද, කැඩෙනවද, කුඩු වෙනවද, එබෙනවද? අන්නේ වෙන දේ තමයි වර්තමානයේ පිළිබඳ සාක්ෂිය. කොයි වගේ තැනකදී සිදුවීමකදී අප කුඩුපට්ටම් වෙලා යන අවස්ථා තියෙන්න පුළුවන්. තැලිලා, එබිලා, පිපිරිලා යන තැන්, එරෙන තැන් තියෙන්න පුළුවන්. මේ බොහෝ ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. හිතවතුනි දැන් මේ මේවා වෙන්නේ මේ බදාදා 7 හමාරින්දලා 9ට නෙවෙයි. භවිත ඒ වෙලාවේ කිසිවක් නොවෙන්න පුළුවන් සමහරට මේ කියන දේවල් නිසා යම් යම් ඝට්ටන ඇති වෙන්න පුළුවන් ඒ අරනම් වෙන දේවල් වෙන්නේ නැහැ. ඉතින් බදාදා රාත්‍රී 7:30 සිට 9:00 වෙන දේවල් නොවේ. ඊට කලින් සහ ඉන් පසුව මේ සිදුවීම් මේවා තමයි අපට අප ගැන කියන්නේ. අප කවුද? කවුද කියන කාරණේ සිදුවීම කිය. ඒ සිදුවීම කියන්නේ අපේ නම. නම කියන්නේ ඉව දන්නේ. වයස දන්නේ, රැකියාව දන්නේ, ස්ත්‍රී පුරුෂ බව, ආගම, ජාතිය, අධ්‍යාපන සහතික, ආදායම් මාර්ග, වත්කම් පොහොසත්, කම් එකක්වත් දන්නේ. එකක් ගැනවත් කතා කරන්නේ නැහැ. ඒතර මේ සියල්ලම අනවශ්‍ය දත්ත. ඒවා මම නෙමෙයි, ඔබ නොවේයි, අප නොවේයි. මේ යථාර්ථය කුමක්ද? ආරූඪ කරගත් දේවල් මොනවද කියන කාරණය හොඳට මෙතනදී තේරුම් ගන්න පුළුවන්. මම නොවන දේ තමයි වැඩි. මම වෙන වන දේට වඩා මම නොවන දේවල් තමයි වැඩි. මේ සිදුවීමෙන් සිදුවීමට මම නොවන දේ කුමක්ද? මම කියා සිතා සිටි නමුත් ඇත්තටම මම නොවන දේ මොනවද හඳුනාගෙන ඒව අත්හරින්න පුළුවන්. අත්හරින්න කියන්නේ නම අත්හරිනව නෙවෙයි. නමුත් එය නමක් පමණයි. මමෙක් නැති නමක් පමණයි. මමෙක් ඉන්න නම් තියෙන. කියන්නේ නම ඇතුළත මට යන්න පුළුවන්. ගිහිල්ලා ඒක මගේ කරගෙන නම එනකොට මොන විදිහේ හැඟීම් මොනවා හරි ඇති කරගෙන එහෙම ඉන්න පුළුවන්. හැබැයි මේ ඇත්ත මොකද්ද? නමයි මමයි දෙකක්. මම නම කියා හිතන් ඉන්නවා නම් එතන ඥාන දර්ශනයක් නැහැ, තියෙන්නේ දිට්ඨියක්. ඒවට තමයි දිට්ඨි කියන්නේ. මම තමා නම. මම තමා වෘත්තිය. හිතන්න කවර හෝ වෘත්තියක්, ගුරු වෘත්තිය. මම ගුරුවරයෙක්. ඒ දිට්ඨියක්. වයසත් එක්ක මේ වයසේ කෙනෙක්. දේව අවශ්‍ය වෙන්න පුළුවන් ලෝකේට. නමුත් ඒ ඇත්ත නොවේ. මේ කිසි දෙයක ඇත්තක් නෑ. කිසි දෙයක් දැනගත්ත කියා කාටවත් ආත්ම අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඥාන දර්ශනයක් පහළ වෙන්නේ නැහැ. මොකද ඒ කාරණා හොඳටම දන්නවා. දැනගත්තට එයින් කිසි පළක් වෙලා නැහැ අපිට අපේ හිත හදාගන්න. අපට අපව අවබෝධ කරගන්න. ඉතින් මේ කාරණේ දිගට කියන්න අවශ්‍ය නැහැ හිතවතුනි. වැදගත් වෙන්නේ කියන්න ඕනේ උනේ සිදුවීම් තමයි කැඩපත්. අපට අපව පෙන්වන සිදුවීම්. හැම සිදුවීමකදීම කිසියම් ඒ තමන් පිළිබඳ විෂය පාඨමාලාවේ සිලබස් එක තමන් පිළිබඳ ඒ කිසියම් පාඩමක් පිටුවක් අපට අනාවරණය කරනවා. නමුත් ඒ අවස්ථාවල අපවදීන් සිහිබුද්ධියෙන් නොවේනම් හිටියේ ඒ පාඩම් මගහැරෙනවා. එම් බලන්න මොනතරම් පාඩම් අපිට මගහැරී ඇත්ද? මොනතරම් පාඩම් මගහැරී ඇත්ද? ගණන් කරන්න බැරි තරම් පිටු පෙරලෙන්න ඇති අපහක බලන් ඉන්න විට, ඇස් වහගෙන ඉන්න විට, වෙන කල්පනාවක සිටින විට. ඒ නිසා මේ අන්තිම පිටුව දැනගත්ත කියා මේ කවදා හරි දවසක මැරෙන වෙලාවේ මේ සිහියෙන් හිටියනම් හරි එහෙම බෑ. මේ පාඨමාලාවේ යන්න වෙනවා මේ සිදුවීම් හරහා. ඉතින් එහෙම නොවන නිසා ඒ හැම සිදුවීමකදීම අපවදී නොසිතින නිසා වෙන්නේ ඉබඳු සිදුවීම් නැවත නැවත වෙනවා. දැන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වටපිටා වෙනස් වෙන්න පුළුවන්. නමුත් අවසානයේ බැලුවහම වෙලා තියෙන එකම සිදුවීම. දැන් ගැටලුවක තන කර්මයට බාර දෙනවා මේ එක වගේ ප්‍රශ්න එනවා, එක වගේ ප්‍රශ්න එනවා. මේ මොනවා හරි කර්මයක් කරලා ඇති, එක වගේ ලෙඩ දිගටම තියෙනවා. කොහේ ගියත් මේ එක වගේ කරදර කරන අය මුණ ගැහෙනවා. ඒ කර්මයටම බාර දෙන්න එපා. ඒ සිදුවීමකදී අප ඒ සිදුවීම අධ්‍යයනය නොකිරීම නිසා ඒ විභාගය අසමත් වෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය අසමත්. ඉතින් නැවත ඒ ප්‍රශ්න පත්‍රයට මුණ දෙන්න එනවා විභාගයට කවදා හරි සමත් වෙන තුරු. එම නිසා තම අප්‍රමාදී වෙන්න කියන්නේ. අප්‍රමාදී ඇයි වැදගත් වෙන්නේ කියන කාරණේ පේනවනේ. මෙහෙට මැරෙන්න නිසාම නොවේ. ඒට මැරෙන්න නිසා නොවේ අප්‍රමාදී වෙන්න ඕනේ. ඒ වෙනම කාරණයක්. අප්‍රමාදී වුණත් නැතත් හිට මැරෙනවනේ. අප්‍රමාදී කියන්නේ මේ මොහොත ඉක්මවන්න එපා කියන එක. මේ මොහොතේ ඉගෙන ගන්න තියෙන දේ ඉගෙන ගන්න නැතුව පිටුවට පෙරලෙන්න ඉඩ දෙන්න එපා. මේ මොහොත නැමැති පිටුව පැගානක් තියෙන්නේ නැහෙනි. මොහොතයි. ඒතර හැම මොහොතකම අලුත් පිටුවක්, අලුත් පිටුවක්, අලුත් පිටුවක්. මේ මොහොතේ හිතියේ නැත්තම් ඒ තමා ප්‍රමාදය. ඒ ප්‍රමාදය විස්තර කරන්නේ ඒ විදිහට. පමත්ත. මේ ගාර්ණයේ කලිනුත් කතා කර තිබෙනවා. මෙතන කියන්නේ මත්වීම. පමත්ත හොඳටම මත්වීම සාමාන්‍ය මත්වීමක්ම නෙවෙයි. ප්‍රමත්ත පමත්ත කියන්නේ හොඳටම මත්වීම ගැඹුරින්ම මත් වෙලා. ඉතින් ගැඹුරින්ම මත් වුණාම මොහොත පේන්නේ නැහැ. එතන අවදිමත් බවක් නැහැනේ. මත් වුණාම පිටු පෙරලෙනවා. පිටු පෙරලීම නවතින්නේ නැහැ. මත් වුණා කියා නිදාගෙන හිටියා කියා හීන දැක්කා කියා සිහි නැතුව හිටිය කොමහයක හිටිය අනවධානයෙන් හිටියා, කලබලයකින් හිටියා, කාර්යබහුලව හිටියා කියා මේ පාඩම් පොත්පෙළේ පිටු පෙරලීම නවතින්නේ නැහැ. පාඩම් මගහැරෙනවා. පාඩම් තිබුණත් දන්නේ නැහැ. මගහැරියට යනවා. ඉතින් මේ මුල් පාඩම් මගහැරුණාම අර අන්තිම පාඩම් තේරුම් ගන්න අමාරුයි. ලේසි නෑ. ඕනෑම විශ්වයක ඒ කාරණේම හිතන්නේ එහෙමයි. ගණිතය ගත්තත් ඔය මුල්ම එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම් ඒ සරල ගණිත ක්‍රම ඉගෙන ගත්තේ නැති කෙනෙකුට ඒ පාඩම් අගැරුණු කෙනෙකුටින් එහා තියෙන උසස් ගණිතයක පාඩම් තේරෙන්නේ නැහැ. දැන් මේ කාරණේ වැරදි විදිහට තමයි අර්ථකථනය කරගන්නේ. කොහොමද මේ දහම දන්නේ? දහම දන්නේ. දහම් පාසල් ගියේ නැහැ. දහම ඉගෙනගෙන නැහැ විභාගෙට. සාමාන්‍ය පෙළට, උසස් පෙළට. දිගටම බණ ඇහුවේ නැහැ. මේ ඒ විදිහට අර්ථකථනය කරන්නේ අර පොත්. පොත් තියෙන්නේ. ඒ පොත් කියවලා නැහැ කියන කාරණේ නිසා සමහර දිනක පොත් ඉගෙන ගන්න පටන් ගන්නවා. ඉතින් වෙනම ශාස්ත්‍රයේ පොත් ඉගෙන ගත්තාම කිසියම් දැනුමක් ගන්න පුළුවන්. ඒ දැනුම ජීවිතයට වැදගත් වෙයි. ගමනක් යන්න තියෙන බව ඒ පොත් වලින් තේරෙයි. ගමනක් යන්න තියෙනවා. නොයන්නේ කී විපාක තේරෙයි. ඒ කාරණා තේරෙයි. හැබැයි මේ තමන් පිළිබඳ අවබෝධය, තමන් පිළිබඳ අධ්‍යයනය ඒ වෙනම කාරණය. ඒ උදව්වක් ලැබෙයි. නමුත් කිසිම පොතක මම නැහැ. ඔබත් නැහැ. ඒ කිසිම පොතක නැහැ. හැබැයි ඔබ සහ මා පිළිබඳ ඉගෙන ගන්න විදිහ තියෙනවා. ඒ ක්‍රමයට තමයි දහම කියන්නේ. දැනුමට නොවේ. දහම කියන්නේ දැනුම ගන්න ක්‍රමයට. තමන් පිළිබඳ දැනුම ගන්න ක්‍රමයට. ඒ ක්‍රමයේ දැනුමක් කරගන්න එපා. ඒ ක්‍රම රාශියක් තියෙනවා. ඒ දහම තමන් පිළිබඳ දැනුම ගන්න, තමන් ගැන ඉගෙන ගන්න පුළුවන් ක්‍රම ආකාර විදි කීයක් තියෙනවද කියන්න බෑ. එක කාටවත් කියන්න බෑ හරියටම කීයක් තියෙනවද කියලා. දැන් තමන් පිළිබඳ ඉගෙන ගැනීම පසකින් තබා තමන් ගැන ඉගෙන ගන්න තියෙන ක්‍රම ගැන දිකට හරහට ඉගෙන ගන්න. ඒ ක්‍රම දෙකක් තුනක් තියෙනවා නම් එහෙම ඉගෙන ගත්තට කමක් නෑ. ඉගෙනගෙන ඒ ක්‍රම දෙක තුනෙන් ගැලපෙන ක්‍රමය භාවිතා කරන්න පුළුවනි. නමුත් දැන් ක්‍රම කියන්නේ 84000ක් තියෙනවා කියනවා. ඒතර 84000ම ඉගෙන ගන්න දෙයක්. එම් භාගයක් කාලක් 10%ක් ඒ කිසියකින් තමන් පිළිබඳ දැනුම ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ තමා තුලින්මයි. තමන්වම ගවේෂණය කරන්න තියෙනවා. ඥාන දර්ශනය කියන්නේ ඒට. බාහිරින් ගන්න තියෙන්නේ කොහොමද ඉගෙන ගන්න? ඉගෙන ගන්න විදිහ. ඉතින් මේ සියලු කාරණා අද අලුතෙන්ම අහනව නොවේයි. මේවා හිතා ඇති, කලින් අසාත් ඇති, ඒ ගැන සාකච්ඡා කර ඇති. ඉතින් හිතවතුනි, මේ තමන්ව තමන්ව දැකීම තමන්ව දැකීම වෙන මොනවත් නෙමෙයි. තමන්ව දැකීම සඳහායි මේ සියල්ල කරන්නේ. ඒ තමන්ව දැකීමට සිදුවීම් තමා උදව් වෙන්නේ. සිද්ධීන් එක්ක අසනීපයක් හැදෙනවා, බඩගින්නක් හැදෙනවා, කෑදරකමක් ඇති වෙනවා, තරහක් එනවා, නිදිමතක් එනවා. දැන් මේවා තමයි සිදුවීම්. මේ සිදුවීම් වලදී අප වැඩ කරන හැටි, ක්‍රියා කරන හැටි, ඒවට පිළිතුරු දෙන හැටි දිහා තමයි බලන් ඉන්න ඕනේ. ඒ බලන් සිටීමෙන් තමයි ඒ කවුද කියන කාරණේ තේරෙන්නේ. මම කියන්නේ කවුද? මම කවුද කියන ප්‍රශ්නෙට පිළිතුර ලැබෙන්නේ වර්තමානයෙන් පමණයි. වර්තමානයේ අර නමයි, ගමයි, වාසගමයි, උපන්දිනයයි, ලග්නයයි, ලේ වර්ගයයි, රැකියාවයි, මේ සියල්ල අතීතේ. ඒ සියල්ලම එන්නේ අතීතෙන්. සහ කවුද වෙන්න බලාගෙන ඉන්නේ? මේවා ඉන්නේ අනාගතේ. කෙනෙකු කියනවා වෛද්‍යවරයෙක් වෙන්න ඉන්නේ, ශිෂ්‍යයෙකුට කියනවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න ඉන්නේ, මහාන වෙන්න ඉන්නේ. දැන් මේ පිළිතුරු වෙන්නේ අනාගතේ. එතකොට අනිත් පිළිතුරු ටික ඉන්නේ අතීතේ. නමුත් මම ඉන්නේ වර්තමානයේ. තමන් ඉන්නේ වර්තමානයේ. වර්තමානයේ ඉන්නේ කවුද කියන කාරණේ අතීතේ දන්නේ නැහැ, අනාගතේ දන්නේ නැහැ. මේ දෙන්නම දන්නේ. දැන් නොදන්න දෙන්නෙකුගෙන් තමයි මේ ප්‍රශ්නේ හැමදේම ඇහුවෙත්. ඒ නොදන්න දෙන්නා කියන දේ තමයි හැමදේම පිළිගත්තෙත් මෙන්න මම. මෙන්න මම. ඒ නිසා මේ හැමදේම මම කවුද දන්නේ? දන්නේ නැහැ. අතීතේ දන්නේ, අනාගතේ දන්නේ. තිබව දන්නේත් නැහැ. උත්තර ටික එදුන්න උත්තර ටික ටික කාලයකට පස්සේ අතීතයේ දෙනවා. මොකද ඒ අතීතයේ බලටපත් වෙනවා. අහවල් කෙනෙකු වෙන්නයි ඉන්නේ. මම කවුද? අහවල් කෙනෙකු වෙන්න. ඉතින් එහෙම වුණා කියන අවුරුද්දකින් දෙයි. ඊට පස්සේ කියන මං අහවල් කෙනා. මම අර අනාගතයේ දුන්න උත්තරේ අවුරුද්දකට දෙකකට පස්සේ නෑ අතීත උත්තරයක් බවටපත් වෙනවා. හැමදේම හිතවතුනි, අපට හිටියේ මේ දෙන්නා පමණයි. මේ දෙදෙනා තමා මූලාශ්‍ර විදිහට හැමදෑම භාවිතා කළේ දැනුම ලබාගන්න, දර්ශනය ලබාගන්න, ඥාන දර්ශන. ඒ දෙන්නකින් ඥාන දර්ශනයක් ලැබෙන්නේ නැහැ. අතීතයේ ඥාන දර්ශනයක් නැහැ. තිබුණනම් අප මෙතන ඉන්නේ නැහැ නේද? ගිය අවුරුද්දට 2021ට 19ට 2008ට 1990ට ඥාන දර්ශනයක් තිබ්බනම් මේ 2022 අප මෙහෙම ඉන්නේ නැහැ. ඥාන දර්ශනයක් නැහැ. නැති වුණාට ඒ කියන දේවල් තමන් පිළිබඳ ඇත්ත කියා තරයේ විශ්වාස කරනවා. ඒ විශ්වාසයට තමා සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ කොහේක දිට්ඨියක්? තමන් පිළිබඳ තියෙන දිට්ඨිය. සක්කාය දිට්ඨිය. තමන් පිළිබඳ සකීයත්වයේ පිළිබඳ එක විදිහකට අර්ථකථනය කරන්න පුළුවන් සක්කාය දිට්ඨි කියන වචනේ. සකීයත්වයේ පිළිබඳ තියෙන දිට්ඨි. තමන් පිළිබඳ තියෙන දිට්ඨි. මේ මේවා දිට්ටි. දිට්ටි කියන්නේ පිළිගැනීම. සොයා නොබලා බැසගනු ලබන නිගමන දිට්ටි කියන්නේ. සොයා බලන්නේ. සොයා නොබලා එනු ලබන නිගමන වලට දිට්ටියක් කියනවා. ඉතින් පැහැදිලි වෙනවා ඇති මම කියන්නේ දිට්ටි ගොඩක්. තමන් කියන්නේ දිට්ටිවල එකතුවකට. දිට්ටිවල සංචිතයකට මම කියන්නේ. එකකට දෙකකට නොවේ සංචිතයකට. බලන්න. ප්‍රශ්න කර බලන්න. තමන් ගැන ප්‍රශ්න කළොත් තේරෙයි මොනතරම් දිට්ටි කන්දරාවක් මෙතන තියෙනවද. එහෙම දිට්ටියක්ම ඇත්ත කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒක සක්කාය දිට්ඨි කියන්නේ. ඒව ඇත්ත. බොරු කියා හිතන්නේ නැද? නම බොරුවක් කියා හිතනවාද? කාටද හිතෙන්නේ ඒ මම නෙවෙයි කියලා? මොන නම හරි Tamante තියෙන ජීවිතේ එකවතාවක් හරි හිතලා තියෙනවද? දැනිලා තියෙනවද? තේරිලා තියෙනවද? වැටහිලා තියෙනවද? අවබෝධ වී තිබෙනවද? ප්‍රත්‍යක්ෂ කර තිබෙනවද? නම මම නොවේයි. මම නම නොවේයි. එමදේම ඒ නම ඇහුනට ගම ආයේ මම කියන සිතිවිල්ල එනවා. අතීසීම වැදගත් නැහැ. කණ්ඩායමක් ඉන්න තැන කවුරු හරි ඇවිත් ආකෝ ආවලා කියන නම කියවහම ඒ නම තියෙන කවුරු හරි එක්කෙනෙක් හෝ වැඩි දෙනෙක් ඉන්න අත උස්සන්න පුළුවන්. අතීසීම වෙනම කාරණයක්. නමුත් එකවරම ඒ සිතිවිල්ල එනවනේ මේ මම. මේ මම. ඊළඟ රැකියාව ගැන කියනකොට කවුද මෙතන අවල් රැකියාව කරන අය ඉන්නේ කියව ගමන් ආයි මම තමයි. දැන් මේ විදිහට අවල් පාසලේ හිටිය කවුද මේ වහනකොට අහනවා විතර නෙමෙයි හිතෙනවා කියන්නේ කවුරුවත් නොඇසුවත් මේවට කාට හරි උත්තර දීම නෙමෙයි වැදගත්. එහෙම නැත්නම් මේ ජීව දත්ත හදන විට ඔය මොකද්ද මේ එහෙම ඒව හදන විට ඒවට ඔය ලියන්නේ කාරණේ නෙමෙයි නමයි ගමයි උපන්දිනයයි ඒක ලියන්නේ ඊම නෙමෙයි බලන්න මොනතරම් දුරට ඒවට රැවටිලා තියෙනවද ඒ මම කියා මම කීම එකක් ඒවට ඒ කියන එක ඇත්තයි කියා රැවටීම තව දෙයක් සක්කාය දිටි කියන්නේ ඒ රැවටීමක් තියෙනවා එතන මම ප්‍රබල විශ්වාසයක් තියෙන ඒ තමයි මම ඒ කවුරු හරි ගියොත් නෑ ඔයා වෙන්න බෑ මේ නම නෑ රණ්ඩු කරයි සහතික ගෙනල්ලා පින්නේ අපහාස කරන්න එපා නමට නම් පමණක් නොවේ නොවි විදිහට කෙලවරක් නැති කාරණා තියෙන ඒ සියල්ල දහමිනම් කීපයකට එකතු කරලා කාණ්ඩ කරලා කියනවා මේක එපමණ වැදගත් නැහැ මෙතෙන්දි කෙසේ හෝ හිතවතුනි මෙතන බරපතල රැවටීමක් තියෙනවා. ඒ රැවටීම තමයි ඥාන දර්ශනයකදී අනාවරණී වෙන්නේ. මුල්ම අනාවරණී ඒ තමා. මම කවුද කියන කාරණේ නෙමෙයි ඥාන දර්ශනයේක මුලින්ම අනාවරණී වෙන්නේ. මම එයත් නෙමෙයි මෙයත් නෙමෙයි කියන එක. එයත් නෙමෙයි මෙයත් නෙමෙයි. ඒ කියන්නේ හිතන් හිටියේ එකක්වත් මම නොවේ කියන කාරණේ තමා මුලින්ම ඒ ඥාන දර්ශනයේට අනාවරණේ වෙන්නේ. ඒතර එහෙනම් මම කවුද කියන ප්‍රශ්නෙට තමයි අවසානයේ උත්තර ලැබෙන්නේ. එතන ඉවරයි. මේ සිලබස් එක පාඨමාලාව එතන ඉවරයි. මේ දෙකම එකට වෙන්නේ නැහැ. මේ දෙපාරක් ආඩුම ගානේ මුලින්ම තේරෙන කාරණේ තමයි මම නොවේ කියන එක. කියන්නේ මම කියා මම හිතන් හිටිය දේවල් එකක්වත් මම නොවේ කියන කාරණේ. ඉතින් මෙය එක පැත්තකින් සරලව නිකන් බැලුවාම න්‍යායාත්මකව වත්ත. නම මම වෙන්න බෑනේ. නම දැන් මේ පස්සේනේ. මම ඊට කලින් හිටියනේ. දවස් දෙකක් හරි මම හිටියනේ නම දාන්න කලින්. දැන් දවස් දෙක තුනක් ඉන්න පුළුවන්. ඒ කාලේ අවුරුදු ගාණක් ඉන්න පුළුවන් නමක් නැතුව. ඒක නම වෙන්න බෑ. එහෙම න්‍යායක් පැත්තෙන් තර්කයක් පැත්තෙන් ඔප්පු කරන්න පුළුවන්. නමුත් ඇඟීම් මේ පැත්තෙන් ඒ නමත් එකමන තරම් සම්බන්ධයක් තියෙනවද හදා තරහ යනවද නම නිසා සතුටු වෙනවද බය වෙනවද දුක් වෙනවද බලන්න. නම පමණක් නොවේ මේ විදිහට ලැයිස්තුවක්ම හදන්න පුළුවන්. ලැයිස්තුවක් මම කවුද කියන කාරණේ පිළිබඳ දිග ලැයිස්තුවක් අරගෙන බලලා ඉතින් මේ එක එක වෙන වෙනම බැලීම තමයි විදර්ශනාවේදී කරන්නේ. විදර්ශනාවේදී කරන්නේ එක එක වෙන වෙනම බලනවා. නමුත් දැන් මේ මෙතනදී එහෙම අවශ්‍ය නැහැ. එයයි මේ කියන්න හදන්නේ. එහෙම මේ ඔය ටික් කර කර යන්න ඕනේ නැහැ. දැන් අපි මොනවා හරි ස්ටොක් ගන්නවා වගේ මේක තියෙනවද මේ දෙවෙනි අයිටම් එක තියෙනවද ඊළඟ එක තියෙනවද එහෙම එක එක බල බල යන්නවනේ. ඒක ඉතින් එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි මේ අපි මේ දැන් කතා කරන ක්‍රම බදාත කතා කරන්නේ ඊට වෙනස් ගමනක් ගැන. ඒ ක්‍රම රාශියක් තියෙනවා කිව්වනේ. මේ මෙතන කතා කරන්නේ වෙනම ප්‍රවිෂ්ටයක් ගැන. සිදුවීම්වලදී අන්න පැහැදිලි වෙනවා. හිතාගෙන හිටිය මමයි මේ සිදුවීමට මෝන දෙන මමයි එක්කෙනෙකු නොවන බව. එක්කෙනෙකු නොවේ. පුංචි හරි වෙනසක් තියෙනවා. පුංචි හරි වෙනසක් පේන්න තියෙනවා බැලුවොත්. බැලුවේ නැත්නම් ආයේ හොඳට මම ඒකට මෝන දුන්නා කියලා හිතනවා. නමුත් හොඳින් බැලුවොත් පේනවා හොඳින් කියන්නේ ගැඹුරින් විමසිල්ලෙන් අවධානයෙන් අවදියෙන් සූක්ෂමව තියුණුව බැලුවොත් තමයි පේන්නේ හිතාගෙන හිටිය විදිහයි සිදුවීම් වලට මොහොන දෙන විදිහයි එක වගේ නෙවෙයි. මේවා එකට සමපාත වෙන්නේ නැත. අසම්පාතයක් තියෙනවා. එම් බැලුවොත් තමයි අසම්පාතය පේන්නේ. බැලුවොත් පේන්නේ සමහර විට ඒක ලොකු නම් විශාල නම් ඔන්න අසම්පාතේ දැනෙනවා. දැනෙන වෙලාවල් තියෙනවා. ඒවට තමයි කම්පන කියන්නේ. මේ කම්පන ගැන අප කිපවතාවක් කතා කළා. කම්පනයක් කියන්නේ හිතාගෙන හිටිය විදිහයි යථාර්ථයයි දෙක සමපාත නොවන විට. ඒ දෙක එකට ගැලපෙන්නේ නැහැ. යථාර්ථය කියන්නේ ඇත්තටම වෙන දේ. ඇත්තටම කරන දේ. සහ වෙන්නේ කුමක්ද කරන්න ඕනේ කුමක්ද කියලා හිතාගෙන හිටිය විදිහක් තියෙනවා. මේ දෙක එකට ගැලපෙන්නේ නැහැ. ගැටණියක් තියෙනවා. ඒක ගැලපෙන්නේ නැති වුණාම ගැටෙනවා. විසික් වෙනවා. හරියටම ඒ දෙක ගැලපුණ නැත්නම් එකක් විසික් වෙනවා. විසික්කනේ යථාර්ථය නෙමෙයි. යථාර්ථය විසික් කරන්න බෑ. අපි හිතා බලනවා යථාර්ථය විසික් කළා දාලා තමන්ව තියාගන්න. අප හිතන විදිහ, පිළිගන්න විදිහ, විශ්වාස කරන විදිහ මේ සියල්ල ඒ විදිහටම තියාගෙන ඒට ගැළපෙන යථාර්ථයක් හදන්න තමා හැමදෑම උත්සාහ කරන්නේ. මේ තමා පුහුදුන් ගමන. පුහුදුන් ගමන කියන්නේ මේ පුහුදුන් ගමන විස්තර කරන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ දව විදිහට ඒ විස්තර කරනවනේ කුමක්ද මේ උසස් දැක්මක් නැති උසස් දර්ශනයක් නැති උසස් දර්ශනීයක දක්ෂතාවක් නැති ඒ විදිහට තමයි විස්තර කරන්නේ. ඉතින් එතකොට කුමක්ද කරන්න හදන්නේ මේ යථාර්ථයේ ලියවන්න හදනවා. ලියවනවා කියලා කියන්නේ ලේත් යාඩ්වල කරන්නේ යමකට ගැළපෙන විදිහට අනිත්‍ය අකඩේ හැරි ලිය හැරි ගෙවල කපල ගැළපෙන ගන්නට හදලා ගන්නවා. ඒක පුංචි නම් පුරවලා ගන්නවා. තව ඒවා පුරවල එබ ගහලා වෙන යකඩ උණු කරලා දාලා පුරවලා ගන්නවා. ඒ වැඩි නම් ඒක කපල කපල ගෙවල යතු ගාලා වගේ එහෙම ගෙවල ගන්නට හදා ගන්න. දැන් මේ තමයි කෘතඥ කෙනෙකු කරන දේ. යථාර්ථයේ බලනවා ලියවන්න. එහෙම නැත්නම් පුරවන්න බලනවා. කුමකටද මේ තමන්ගේ පුහුදුන් චින්තනයේට ගැළපෙන්නේ ෆිට වෙන්නේ. ඉතින් සංසාරේ පුරාම හිතවතුනි සංසාරේ පුරාම කලන් හැදුවේ යථාර්ථයේ ලියවන්න. ලියවන්න යථාර්ථයේ ලියවන්න බලනවා. යථාර්ථය කියන්නේ මේ ලෝක ස්වභාවය ධර්මතා සිදුවීම් මේවා අපි හිතන විදිහට අප අපේක්ෂා කරන ආකාරයට බලාපොරොත්තු වෙන ආකාරයට කපල කොටලා ගන්න බලනවා. වැඩි තැන් අඩු කරලා අඩු තැන් වැඩි කරලා ගන්න බලනවා. ඉතින් එහෙම ගන්න බෑ. යථාර්ථයේ ලියවන්නත් බෑ පුරවන්නත් බෑ. සමහර වෙලාවට සමහර සිතුවීම් තියෙන්න පුළුවන් හරියටම හිතාගත්ත විදිහටම වුණා වගේ පේන. ඒ වගේ පේන සිතුවීම් තියෙන්න පුළුවන් නැත්තේ නෑ. අනේ එතින් තමයි රැවටෙන්නේ. එතින්ද රැවටෙනවා. දැන් මේ ඔය සූදුවක් වගේ. සූදු තියෙන ඔය කැරකෙනේ. එහෙම කැරකිලා 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 එකක් හරියටම આવොත් දිනනවා. දිනනවනේ. හරියටම ඒ මොකක් හරි කැරකිලා එන දේවල් හරියටම කියන්න දන්නේ නැහැ මේ දැකලා තියෙනවා ඒ රූපాయనిම කැරකිලා කැරකිලා එන ඒවා. එතකොට හරියටම හිතාගෙන හිටිය තැනටම ඒ තමන්ගේ අංකයේ තියෙන තැනටම ආව කියන්නේ කැරකිලා එනන් දිනනවා. ඒක ඇත්තනේ. ඒ තමයි තර්කය. ඒ මොකක් එන්න බැරියයි. කැරකිලා එන්න පුළුවන් ඒ නිසානේ ටිකට් ගන්න ඒ ලොතරැයි ගන්න. එන්න නැත්තම් ගන්න නැහැ. නමුත් කීකින් කී දෙනාට ගන්න ලොතරැයි ගානයි ඒ හරියටම සමපාත වුණු අවස්ථාවයි බැලුවොත් ලක්ෂයකට එකකුත් නැහැ. හැබැයි ලක්ෂයකට එකක් හරි වෙන්න පුළුවන්. සමපාත වෙන්න පුළුවන්. නමුත් ඒ වීමේ සම්භාවිතාවය නම් තාම දශම ගානක්. දශම ගානක්. ඒ සම්භාවිතාව එකක් වෙන්න බෑ. එකක් වෙන්න බෑ. දශම ගානක්. එකක් වුණොත් ඊන් එළතරයි කිසිම ලතරයි සමාගමකට කිසිම සූදු පොලකට පවතින්න බැරි වෙනවා. ඒ පවතින්නේ නෑ. ඒ දිගටම පවතින්නේ සහ ඒවා ලාභ උපයන්නේ ඒ සම්භාවිතාවේ දශම ගානක් නිසා. සංසාරේ පවතින්නේ නිසා. කුමක් නිසාද? බලාපොරොත්තු කඩවීම වැඩි නිසා. කම්පන වැඩි නිසා තමයි සංසාරේ පවතින්නේ. මේව හරියටම සමපාත වෙනවා නම් තත්ත්වය වෙනස්. ඒ නිසා මේ සම්පාත වෙන ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉතින් ගැටලුවක් නැහනේ. දැන් ගැටලුව එන්නේ ගැටලුවක් එනවා කියලා හිතන්නේ අර මේ නොගැලපීම් වලදී. දැන් නොගැලපීම් වලදී අපි ගෙනියනවා අච්චුවක්. දැන් ලියවන පට්ටලයකට යනකොට කෙනෙකු ඉදියවන පට්ටලය කියන කාරණේ තේරෙනවා ඇති ලේත් යාට් එකක් මොනවා හරි අපි හිතමු නැ පීයකට මිටක් දාන්න කියන ඉච්ච කියලා කම්මලකට. එතකොට දැන් මිට නෑ කැඩිලා. මේ පිහිතලේ අරගෙන යනවා. එතකොට මේ පිහිතලේ මේ මිට දාන හරිය ඒ ප්‍රමාණයට තමයි ලීයක් කපලා මිටක් හයි කරන්නේ. ලීයක ගන්නට පිහිතලේ කපන්නේ නෑනේ. ඒ පිහියේ මිට තියෙන හරිය මිට හයි කරන හරිය ඒ තලේ යකඩේ ඒ කම්මලේ තියෙන ලීයක ගන්නට කපලා පුංචි කරලා තව පුරවල එහෙම ගන්න නෑ. ඒ තියෙන ගන්නට ලීය කපලා තමයි හදන්නේ. මේ විදිහට හැම විටම අච්චුවක් මෝල්ඩ් එකක් සාම්පල් එකක් අරගෙන යනවා යන තැන්වල. ඒත් එහෙම ඒවා හැම විටම තියෙනවා. ඒතර මේ හැම මොහොතකම අච්චුවකට තමයි මේ මොහොත දාන්න බලන්නේ. සිදුවීමක් දාන්න බලන්නේ අච්චුවකට. කෙනෙක් මුණ ගැහෙනවා මුණ ගැහෙන අච්චුවක් එක්ක. තමන් කියන්නේ අච්චුවක් එතන. ඒ අච්චුවට තමයි අනිත් කෙනාව දාන්න බලන්නේ. පුද්ගලයා කියන්නේ ශරීරෙම එකට බස්සන්න හදනව නෙවෙයි. ඒ සිදුවීමේ දෙය කියන දේවල් කරන දේවල් බලන විදිහ කියන හඬ දෙන උත්තර ගේන දේවල් ඉල්ලන දේවල් මේ සියල්ලම මේවා තමයි ඒ අච්චුවට දාන්න බලන්නේ. ඉතින් දානකොට නොකලපීම් තියෙනවා. නොකලපෙන අවස්ථාවල තමයි මේ අච්චුව දෙදරන්න පටන් ගන්න. අච්චුවට දරා ගන්න බැරි වෙනවා. එතෙන්දි බලන්නේ අරයාව ඒ කියන කරන දේවල් වෙනස් කරන්න. මේ අච්චුවට ගැලපෙන විදිහට වෙනස් කරන්න බලනවා. ඉතින් මේක තමයි වෙන්නේ. ඉතින් මුළු ගමනම මෙහෙම අපි මේ ලියවීමේ ගමන. ලියවනවා කියන්නේ පෑනක් කරන් ලියනව නෙමෙයි. මෙහෙම යථාර්ථය ලියවන්න බලන යථාර්ථයේ ගෙවලා දාන්න පුරවලා දාන්න බලන උත්සාහය මේක තමයි අනාර්ය දර්ශනය කියන්නේ. ආර්ය දර්ශනය නෙමෙයි අනාර්ය දර්ශනය අනරිය දස්සන. මේ ගලපා ගැනීමක් නැහැ කියන එක මේ ගැළපීමක් නැති බව තේරුම් ගැනීමේ අන්තක්ෂතාවයක් තියෙන ආර්ය ධම්මේ අකෝවිදෝ. ඒක ගැළපීමක් නැහැ. ගැලපෙන්න පුළුවන් එකම ක්‍රමයක් තියෙනවා. කුමක්ද? යථාර්ථයට සමීප යථාර්ථයට ගැලපෙන විදිහට සිතීම වෙනස් කරගන්න පුළුවන්. එහෙම පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. ඒ හැර වෙන ක්‍රමයක් නෑ. යථාර්ථය අපට අත ගහන්න බැරි තරමට විශාලයි. යථාර්ථය ඒ කිසිම මිනිසියෙකුට නෙමෙයි කිසිම විද්‍යාඥයෙකුට ඍෂිවරයෙකුට ඊටත් එහා ගිය දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට පවා අත ගහන්න බැරි තරමට යථාර්ථය එහා තියෙන දෙයක්. දෙවියන් වහන්සේටවත් බෑ යථාර්ථය වෙනස් කරන්න. උන්වහන්සේ ලෝකේ මැව්වා නම් මහා බ්‍රහ්මයාට මවලා තියෙන ධර්මතාවලට යටත්. ධර්මතා මෙවි කවුද කියන්නේ කවුරුවත් දන්නේ. දේවල්නේ මවලා තියෙන්නේ. නිර්මාණවාදී කියන්නේ දේවල් මෙව්වා, ඉරහඳ මෙව්වා, ගහකොළ මෙව්වා, සත්තු මෙව්වා, මිනිස්සු මෙව්වා. ඒතර මේ මැවීමට එහා ගියාම මේකේ පිටිපස්ස තියෙන නියමයන් ටිකක් ධර්මතා ටිකක් තියෙනවා. ඒ ධර්මතා වලට අනුකූලව තමයි නිර්මාණය සිදු වෙන්නේ. ධර්මතා වලට පිටින් කිසිම දෙයක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා නිර්මාණයේ වූ සියල්ල ධර්මතාවලට යටත්. අනිච්ච ධර්මතාවට යටත් හැම නිර්මාණයක්ම. දුක්ඛ ධර්මතාවට යටත්. අනත්ත ධර්මතාවට යටත්. විපරිණාම ධර්මතාවට යටත්. ඒට යටත් නොවන කිසිම නිර්මාණයක් නැහැ. කවුරු නිර්මාණය කළා? අපි තුම මහ බ්‍රහ්ම නිර්මාණය කළා කිය. ඒ නිර්මාණය කළා තියෙන්නේ මේ ධර්මතාවලට අනුකූල. ධර්මතා නිර්මාණය කළේ කවුද? එහෙම කිසි කෙනෙක් කියන්නේ කිසිම ආගමක් කියන්නේ නැහැ ධර්මතා නිර්මාණය කළේ කවුද කියලා. ඒ කියන්නේ නැහැ, කියන්න බෑ. හැබැයි ධර්මතා උදව් කරගෙන දේවල් නිර්මාණය කළේ කවුද කියන එක නම් කියන්න පුළුවන්. දෙහි හි ප්‍රශ්නයක් නැහැ. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුද පාන් හැදුවේ? කවුද ගඩොල් හදන්නේ? ඒවා ඉතින් හදන ඉන්නවනේ. හැබැයි ඒවා හදන්න තියෙන්නේ කිසියම් නියමයකට අනුකූලව. කිසියම් ප්‍රමිතියකට අනුව. ධර්මතාවලට අනුව. එතන එතන විදියට හදන්න බෑ කිසි දෙයක්. ඒ ධර්මතා කියන ඒවාට නිර්මාණකරුවෙකු නැත. ඒ නිසා තමයි සබ්බේ ධම්මා අනත්තා කියන්නේ. ධර්මතා වලට අයිතිකරුවෙකු නැත. ධර්මතා වලට කර්තෘවරයෙකු නැත. නිර්මාණකරුවෙකු නැත. හිමිකරුවෙකු නැහැ. කිසිම ධර්මතාවයකට හිමිකම් නැත. හිමිකම් නැහැ. පොදුයි. ඒත් වෙනම කාරණයක් මිට අදාළයි. නමුත් ඒ මාතෘකා කරගන්න හොඳ නැහැ. දැන් කරගත්තොත් වෙනම පැත්තකට මේ අද ගලාගෙන යෑම හරවන්න වෙනවා. ඒ නෙමේ වැදගත් වෙන්නේ මෙතන මේ කම්පනියක් වෙන්නේ මේ යථාර්ථයයි අච්චුවයි කියන්නේ ඇත්තටම සිදුවීම වෙන ආකාරයයි ඒ වෙන්න ඕනේ කොහොමද කියන කාරණය මේ දෙකේ නොගැලපීමද යථාර්ථය නෙමේ කම්පණයටපත් වෙන්නේ. යථාර්ථය කවදාවත් කම්පණයටපත් වෙන්නේ නැහැ. කිසිම මරණයක් ලෙඩක් කම්පණයටපත් වෙන්නේ නැහැ. ලෙඩ කම්පණයටපත් වෙන්නේ නැහැ. මරණයක් කම්පණයටපත් වෙන්නේ නැහැ. වෙන කිසිම දෙයක් කම්පණයටපත් වෙන්නේ නැහැ. කම්පණයටපත් වෙන්නේ මැරෙන හිත. ලෙඩ වෙන හිත තමයි කම්පණයටපත් වෙන්නේ. ඉතින් මේ එක්තරා ගුරුවරයෙකු එතුමාට ආදරය කරන ශිෂ්‍යයන් විශාල පිරිසක් හිටියා. ඉතින් මේ පිරිසත් සමග සියලු දෙනාම සමග නෙමෙයි එතුමා චාරිකාවයේ දෙන්නේ. මේ චාරිකාව යන අතර මේ හිටපු ගමන් මෙතුමා එනවා කියලා ආරංචි වුණා ඊළඟ ගමට. ඉතින් ගමේ මෙතුමා විශ්වාස කරන මෙතුමාව අදහන පිරිස් පිළිගැනීමක් ලෑස්ති කරලා තිබුණා. සහ මෙතුමාගේ උපදේශහන්ට එතනක් සූදානම් කරලා කෑම බීම ලෑස්ති කරලා තිබුණා. මේ මෙතුමා ගැන කිසියම් කීර්තියක් ඒ ගමේ කටකතා විදිහට ගියා. මේ ඒවා විශ්වාස කරන පිරිසක් හිටිය විශ්වාස කරන පිරිසෙන් වැඩි පිදෙනෙක් ඇවිල්ලා මේවට උදව් කරා. ඉතින් මේ අවිශ්වාස කරන අයත් ඉන්නවා. හැමෝම විශ්වාස කරන්නේ නැහැ නේ හැම දෙයක්ම. විශ්වාස කරන අය ඉතින් දැන් සමහර අය ඉතින් විශ්වාස නොකරන අවිශ්වාස කරන අය මේක අතහැරලා හිටියා. නම් සමහර අයට මේ රුස්සන්නේ නැති අය හිටියා. ඉතින් එහෙම එක්කෙනෙකු දැන් මෙතුමා ඉවසන කෙනෙක් බොහොම කාරුණික කෙනෙක් දැන් ඔය කතන්දර නියන්නේ. එක්කෙනෙක් මෙතුමා ගමට එනකොටම අර මල් මාලා දාලා වැඳලා පිළිගන්න තිබුණා. එතෙන් තී ගිහිල්ලා ඔක්කොටම කලින් උද කම්බුල් පාරක් ගැහුවා. උදට අත දිගයිලා කම්බුලට ගැහුවා. ගැහුණාම එතුමා ගැස්සිලා ගියා. ඒ කියන්නේ ඇඟ මූණ ගැස්සිලාම ගියා අනිත් පැත්තට. බෙල්ල හැරෙන්නත් ඇති. හැබැයි මේ ඒකන වචනයක්වත් කතා කළේ නැහැ. ඊට පස්සේ ඊළඟ කෙනාට කිව්වම ඔබ ඇවිල්ලා ඉන්නේ කොහමද? මල් මාලයක් දාන්න අයනක් දාන්න. ඔබ ඇවිත් ඉන්නේ අයි බුලත් අතක් දෙන්න. එහෙනම් බුලත් අතක් දෙන්න. දැන් මේ මුළු පිළිගැනීම් කමිටුවම ෂොක් වෙලා ගියේ. ප්‍රකම්පණයට පත් වුණා මේ සිදුවීමේදී. අනපේක්ෂිතයි. ඉතින් මෙතුමා ඊළඟට න්‍යාය පත්‍රයක මම දැන් මෙතුමාට තමයි සභාව මෙහෙමන්ට උනේ. ඉතින් ඒ විදිහට කොහොම හරි ඒ කටයුතු වුණා. කම්බුලට ගැහුවේ නෑ වගේ. එතුමා ඒ කම්බුලට නෙමෙයි ගැහුවේ වගේ. හැබැයි කම්බුල රතු වුණා. සමහරට තෝල්පොටවල එහෙම පුපුරන්නත් ඇති. දැන් මෙහෙම ගියා දැන් අර ගොල් අර සංවිධානය කළ අයට මේක අමාරුයි දරා ගන්න AI කලබලයි. ඉතින් මෙතුමා හැබැයි ඒක ගැන AI ගේ කලබලය ගැන කලබල වුණෙත් නෑ. සුපුරුදු පරිදි ඒ සංග්‍රහත් භුක්ති විඳා අහන ප්‍රශ්න අහගන්නත් බෑ. සියල්ල ගල් ගැහිලා නිහිටියේ මෙතුමා කියන්න තියෙන ටිකක් කියලා බොහොම සාමාන්‍ය පරිදි හිටියා. දැන් මෙහෙම යනකොට අර කම්බලට ගහපු කෙනාට මේක දරා ගන්න බෑද? එයා ගැහුවේ කිසි හේතුවක් ඇතුව නෙවෙයිනේ. එතුමා වරදක් කළා තිබුණෙත් නෑනේ කම්බලට ගහන්න තරමට. මේ කට කතාවක ඉතින් එහෙම බලාපොරොත්තු වෙන එහෙම ප්‍රසිද්ධ තැනකදී එහෙම වුණාම විශාල පිරිසක් ඉන්න තැනක ප්‍රතිචාර. ඉතින් මෙතුමා අරයට මොනවද කරන්න දුන්නේ නැහැ. මෙයා ලොකු කම්පැනි එකකට පත්ලා මෙයාට ඉදරයන් ඉඳ ගියේ. ඒකම දැන් මේ මෙතුමා එක්ක ආදරය කරන පිරිසක් ආවයි. එයාට නිඳ යන්නේ නැහැ. මේ මොකද වුනේ? පිකුරුතුමාට ගැහුවා. කවදාවත් වෙලා නැහැ. මොනව කවදාවත් දැකපු මිනිස්සෙකුත් නෙමෙයි. දැන් මේ ඉදිරියේ මේගොල්ලොත් කම්පැනිට පත්. ගහපු ගෙනත් කම්පැනි. එයා පහුවදා උදේම මේ කම්බුලට ගහපු කෙනා ඇවිල්ලා එයා කලන්තේ දාලා වගේ මෙතුමාගේ දෙපා මුල වැටිලා සමාව ඉල්ලනවා. මේ දිග කතන්දරයක් එකේ සමාව ඉල්ලනවා. මේ මෙතුමා කිව්වා ඒක මේ මට දෙන්න සමාවක් නැහැ. එහෙම සමාව කියන එක මන් තියාගෙන ඉන්නේ නැහැ දෙන්න. ඉතින් ඒක මෙයාට තේරුණේ මේ සමාව දෙන්නේ නැහැ කියනවා වගේ. කියනවා ඔබතුමා හරි කාරණිකයි කියලා අහලා තියෙනවා. මේ සමාව දෙන්න බෑ. මෙතුමා කියනවා එහෙම සමාව දෙන්නේ එහෙම එකක් නැහැ මගේ ළඟ දෙන්න සමාව. එහෙම එකක් නැහැ. ඇයි නැහැ කියන්නේ? මං ඊ කම්බලට ගැහුවනේ ඔබතුමා. මම එයා දැන් නැහැ කිව්වා මෙතන. මෙතුමා කිව්වා ඒ ගුටි කාපු කෙනා දැන් නැහැ. ඉතින් ඇයි නැතිද ඔබතුමාන්නේ? ඒ ඔයා හිතන විදිහ. ඒ ඔබ හිතන විදිහ. මේ ගුටි කාපු කෙනා මෙතන නැහැ. ඉතින් ඒ නිසා මේ සමාවක් දෙන්න අවශ්‍ය නැහැ. දෙන්න නැහැ සමාවක්. ඒ මට ගැහුවා කියලා මම හිතේ තියන් ඉන්නවා නම් ඔන්න මට ඕන සමාව දෙන්න පුළුවන්. නැත්තම් සමාව දෙන්න බෑ කියන්න පුළුවන්. හැබැයි ඒ ගුටි කාපු කෙනයි මේ ඉන්න කෙනයි දෙන්නම් මම කියන හැඟීම මට නැත්තම් මෙතන නැත්තම් එහෙනම් මේක අදාළම දෙයක් නෙමෙයි සමාව. ඉතින් මෙයාට මේක දරා ගන්න බෑ. දැන් ගුටි පහර දුන්නට වැඩිය සමාව ලැබෙන්නෙත් නැහැනේ. සමාව දුන්නා නම් ඔන්න ටිකක් හරි මේ දැවීම අඩු කරගන්න තිබ්බා. සමාවකුත් නැහැ. මේ කාරණේ ගුරුතුමාගේ තෙල්ලා ගුරුතුමාක ඔබට සමාව කියන දේ ඕන නම් එහෙම එකක් ලෝකේ තියෙනවා නම් ඔබට ඕන නම් අර ගිහිල්ලා මේ අර නිදා ගන්න බින්දයන් නැති පිරිසක් ඉන්නවා මෛත් එක්ක ආපු අන්න ඒගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න. ඒගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න ඒගොල්ලෝ දෙයි දුන්නාම දෙගොල්ලොටම නිින්දේයි. හැබැයි ඒක මට අදාළ නැහැ. ඉතින් මෙයා ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් සමාව ඉල්ලුවා. ඒගොල්ලෝ තරී කැමැත්තෙන් සමාව දුන්නා. මේ සමාව දුන්නු අයටත් හොඳට නිින්ද ගියා. ඊට පස්සේ සමාව ගත්ත කෙනාටත් නිින්ද යන්න ඇති. නමුත් මේ කාරණය මෙතුමාට අදාළ නැහැ. අදාළ නැත්තේයි මේ වර්තමානයේ වෙනස්. මේ මොහොත වෙනස්. මේ මොහොතේ තියෙන පාඩම වෙනස්. මේ පාඩම ඊයේ නැවත විකාශනයක් නොවේ. ඒ දිගුවකුත් නොවේ. දිගුවකුත් නොවේ. නැවත විකාශනයකුත් නොවේ. ඒ අලුත්ම පාඩම. ඒ නිසායි කිව්වේ මේ මොහොත මගහැරුණොත් නැවතේ මේ ලේසියෙන් මුණ ගැහෙන්නේ. මේ පාඩම් මාලා ඉවර වුණාට පස්සේ තමයි ආයෙ මුල ඉඳලා පටන් ගන්න. රායත් මුල ඉඳලා යන්න වෙයි. නැතු හෙට ඒ වෙලාවට ආපහු ඒ එන මොහොතට අවධානය යොමු කරනවා හිට පුළුවන් නේ මට? නෑ එහෙම නෑ. හිතවතුනි මේ කම්පැනි පිළිබඳ ඉතාලම මේ කම්පැනිය තමා මේ දොර ඇරලා දෙන්නේ. දොරේ යතුරු. යතුරු නැතුව ඉන්නේ. දොරේ යතුරු ඇරින්නේ කෙනා. කුල ඇරින්නේ කම්පැනි එකේදී. සම කම්පණි ඉතාම වටිනවා වැදගත්ම දේ තමයි මේ කම්පණි එකදී අපේ විශ්මූණු ගැලවෙනවා විශ්මූණු ගැලවෙනවා අර ඒ හිතන විදිහටම සිදුවීම් වෙනව කිවනේ ගන්න ලොතරැයක් ඇදෙන්න පුළුවන් බොහොම කලාතුරකින් ඉතින්දි විශ්මූණ ඇලවෙනවා විශ්මූණ තමයි ඇලවෙනවා මූණට ගැලවෙන්නේ නිතර ගලවන්න හරි අමාරු. එම නිසා හිටුවීමට වඩා කඩවීම උදව්වක්. ඒ කාරණයත් සමග අප ටිකක් භාවනා නියෝගී වෙමු හිතවතුනි. මේ භාවනා උදව්වේ ඊළඟට කරන සාකච්ඡාව වඩාත් ප්‍රායෝගිකව කරගන්න. මෙතනදී ඇහුණු කාරණා කියවුණු කාරණා වලින් ඉතාගෙන හිටිය අදහස් තහවුරුණු සිදුවීම් වෙන්ට ඇති තහවුරු වීම් ඒ තහවුරු වීම් මතක් කරගන්න අප හිතන් හිටිය විදිය හරි ඒ තමා කියවුණේ ඒ වගේම ඒට වෙනස් අදහස් පළ වෙන්න ඇති දාගෙන හිටි ආකාරයට වඩා ඊට ප්‍රතිවිරුද්ධ සහයි මොනවත් හිතාගෙන නොහිටි කාරණා කවදාවත් හිතාගෙන නොහිටි කාරණා කියන්නේ එහෙමද මෙහෙමද දෙකක් දෙකටම නැති අලුත් කාරණා ඇන්න ඇති මේ අවස්ථා තුන වෙන්වෙන්ව හඳුනා ගන්න බලන්න මතකයෙන් මේ ගෙවුණු මෑතම අතීතය අරගෙන එතනින් එහාට ගොස් දවසේ සිදුවීම් මතක තිබෙන සිදුවීම් මතකයෙන් බලන්න. තමන් තමන් බව තහවුරු වුණු සිදුවීම් තමන් තමන් ගැන හිතාගෙන හිටිය ආකාරය හරි කියා ඔප්පු වූ සිදුවීම් ඔප්පු නොවූ සිදුවීම් සහ තමන් කවුද කියා තේරුම් ගන්න බැරි වූ සිදුවීම් මම එහෙමයි මම එහෙම නෙවෙයි මම කවුද කියන්න මටම හිතා ගන්න බෑ මේ තුන් ආකාරයෙන් මෙය දිගු වෙලාවක් ගැඹුරින් ගැඹුරට කළ යුතු භාවනාවක් හිතවතුනි. මේ සුළු කාලයේදී පුංචි පුහුණුවක් පමණයි ලබන්නේ. නමුත් මේ තමා ක්‍රමය. මේ ගෙවුණු මොහොත ගැන ගෙවුණු මොහොතින් ලබන පුහුණුව වර්තමානයට භාවිතා කරන්න ඕනේ. ඒ අත්දැකීමත් සමග එන්න සාකච්ඡාවට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවබෝධයක් තිබෙනවා නම් බෙදා ගන්න.
මේ මෙහෙම මට ප්‍රශ්නයක් තියෙනවා. මේ මට දැනෙන දෙයක් මට මේ කියන්න ඕනේ. එහෙනම්ද? සර්ණයි සර්.
ඔව්
සර්. මේ දැන් මට දැනෙන්නේ මෙහෙමයි. ඒකට දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොට මට දැනුණා ඒ ඥාන දර්ශනය පහළ වුණු තැනදී තමයි මෙයාගේ මේ මේ තේරුම් ගැනීම යථාර්ථයට එයා හුරු පුරුදු කරගෙන එයා හදාගෙන තියෙන අච්චුව දාන්න නැතුව ඒ යථාර්ථය ඒ විදිහටම බාර ගන්න එයා හුරු වෙන්නේ ඒ ඥාන දර්ශනය පහළ වුණාම මට දැනෙන විදිහට සර්. හරිද? එතකොට මේ ඥාන දර්ශනය මේ අවබෝධයට පත් නොවුණු කෙනාට මේ යථාර්ථය පූර්ණ ලෙස බාර ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. එයා ඉන්නේ මුලාවක. එතකොට නමුත් මේ ඥාන දර්ශනය පහළ වුණු තැනත්තටත් අර යථාර්ථය අවබෝධයට පත් නොවුණු කෙනා ඒ ගත කරපු හුරු පුරුදු අච්චුවටම දදා බලන්න හදපු ස්වභාවය මේ ඥාන දර්ශනය පහළ වුණු තැනත්තා තුලත් යම් අවස්ථාවලදී සිද්ධ වෙන්න පුළුවන්ද?
සිද්ධ වෙන්න පුළුවනි. ඒ ඥාන දර්ශනයේ මට්ටම අනුව ඥාන දර්ශනයේ පූර්ණ ඥාන දර්ශනයක් ඇති වුණා නම් ආයෙ යන්නේ නැති වෙයි. නමුත් මෙහා ඒ ඥාන දර්ශනයේ අඥාන දර්ශනයක් කිසියම් මට්ටමක තියෙනවා නම් ඒ තිබෙන අඥාන දර්ශනයේ මට්ටමට එහා අච්චු වලට කලපන්න බලයි. පූර්ණ ඥාන දර්ශනය පහළ වුණාම ගලපඬ බැලීමකුත් නැහැ, නොගලපීමකුත් නැහැ. එතන ඉතින් නිකන් ඔය තෙලුයි වතුරයි වගේ තමයි. සිදුවීමයි තමනුයි, අතාරතය තමනුයි. ඒ දෙක අතර මේ ගැටුමකුත් නැහැ, එකතු වීමකුත් නැහැ.
එයා නිකන් හරියට වතුර වගේ දිය වෙලා යන ස්වභාවයක් ඒක නේ.
ඔය ඒ හැම මේ හැබැයි ඒකින් කියන්නේ මේ නිහඬව ඉන්නවා, කිසි දෙයක් නොකර ඉන්නවා, ගලක් වගේ ඉන්නවා, එහෙම නෙමෙයි.
නෑ නෑ.
ඔව්.
ඒ ස්වභාවයත් එක්ක පූර්ණව යා එතන එක එකතු වෙනවා. ඒ කියන්නේ ඒක ස්වභාවයක් එහෙම නම් කරන්න බැරි ස්වභාවයක් ඉතින් ඒක නේද?
ඔව්. එතන ඉතින් දේශයක් ඇති කරගන්නේ. ඒක තමයි පළවෙනිම කාරණා. දේශයක් ඇති කරගන්නේ. ඒ වගේම ඔව් එතන දේශයක් පමණක් නෙමෙයි, දේශය තමයි පේන්න තියෙන කාරණේ. දේශය පමණක් නෙමෙයි එතන ඇති කරගන්නේ කෑදරකමකුත්. ඒකට ගැළපෙන විදිහට වුණා කියලා කෑදරකමකුත් නෑ. ඒකට ගැළපීම කියන අච්චුව, ඒ අච්චුවක් නැති නිසා. ඉතින් මෙහෙම තමයි වෙන්න ඕනේ. දැන් හැම වෙලෙම මේ විදිහටම බී යුතුයි කියලා එහෙම මෝඩකමකුත් නෑ. ඒ ප්‍රතික්‍රියා තුන වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ කියන ප්‍රතික්‍රියා තුන සම්පූර්ණයෙන්. ඉතින් හැබැයි ඒක රදාපවතින්නේ ඥාන දර්ශනීය මොන මට්ටමකද තියෙන්නේ කියන කාරණේ අනුව.
හොඳයි සර්, පැහැදිලි කරනවා සර් නයි.
තෙරුවන් සරණයි ආචාර්ය කුමනි. පහුගිය දිනක දේශනයක් ඔබතුමා වෙතින් සඳහන් කළා. මම යනු කැරක්ටර්ස් කීපයක එකක් කෘතියක්. ඒ කියන්නේ රංගන අවස්ථා කීපයක් තියෙනවා විවිධ නළුවන් කියන. ඒ කියන්නේ මම යනු කවුද නෙමෙයි කුමක්ද කියලා. එතකොට ඒ කුමක්ද කියන එක නෙමෙයි කවුද කියන එක නෙමෙයි කුමක්ද කියන පුද්ගලයා යම් කම්පණයකින් එක එක චරිතවලට විනාස වෙනකොට ඒ කම්පණය සම්පාද වෙන්නේ ඒ පුද්ගලයාක තියෙන විවිධ චරිත වලින් එකකටද සම්පාද වීමක්ද වෙන්නේ නැත්නම් ඒ එකටම වෙනස් වීමක්ද වෙන්නේ?
බොහොම හොඳ ප්‍රශ්නයක්. මේ දැන් මොන චරිතය එළියට ඉද කියන්න බෑ. ඒ තමයි තියෙන මේ අවිනිශ්චිත බව. කියන්නේ කෙනෙකුගේ කම්බලට ගැහුවොත් එතන සමාව දෙන කෙනා රංගපායිද එළියට ඇවිල්ලා නැත්නම් පරිගන්න කෙනා එළියට ඇවිල්ලා රංගපායිද අඬන කෙනා එයිද පොලිසිය යන කෙනා එයිද ඒ මොනවා ඒක හරියටම කියන්න බෑ. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය මම කියන කෙනා මට අයිති නෑ කියන එක මේ මම කියන නාඩගම. මේ නාඩගමේ ප්‍රතිමා කිව්වා වගේ චරිත රාශියක් තියෙනවනේ. ඉතින් ඒ චරිත රාශියයි මේක අධ්‍යක්ෂණය ඔක්කොම මම කියලා කිව්වට ඒ සිදුවීමකදී කොයි මම එළියට ඒද කියන්න බෑ. ඒ කියන්න බෑ. ඒක අපි හිතන් ඉන්නවා අවල් මම එළියට ගන්නවා. එයා තමයි එහෙම වෙලාවක මෛත්‍රී කරන කෙනෙක් එළියට එන්න ඕනේ. එහෙම නැත්නම් ත්‍යාගශීලී කෙනෙකු එළියට එන්න ඕනේ. හොඳ දැනුම තියෙන කෙනෙකු. හැබැයි ඒ වෙලාවට කවුරු එළියට විසිකෙයි කියන්න බෑ. එහෙම මේ එයා අවිනිශ්චිතයි. ඒක අපිට අයිති නැහැ. එහෙනම් මම ඔය ගොඩක් චරිත ගොඩක් තියාගෙන දේවල් ගොඩක් වෙස්මුණු ගොඩක් කියන්නේ. ඒතර කොයි වෙස්මුණ එළියට වැටෙයිද දන්නේ නැහැ. ගැළවෙයිද දන්නේ නැහැ. වැටෙයිද දන්නේ නැහැ. ඉතින් මේ කාරණේ හරිය තීරණය කරන්න බෑ. ඒ බැරි හින්දා තමයි මෙතන මේ භාවනාවක් අවශ්‍ය වෙන්නේ. හරියටම තීරණය කරන්න පුළුවන් නම් භාවනාවක් අවශ්‍ය නැහැ නේ. ඒ නිසා මේ භාවනාවකින් තේරුම් ගන්න වෙනවා මෙතන මේ මෙතන තියෙන හේතුඵල සම්බන්ධයෙන් සිදුවීම් වලදී එක එක characters එක එක චරිත නටන නැටුම් තේරුම් අරගෙන ඒව අතාරින්න ඕනේ. මොකද ඒ මොන චරිතේ රඟපෑවත් ඒක කර්ම විපාකයකට යටත් වෙනවා. මේ නාට්‍යයක් වෙන්න පුළුවන්, නාටකමක් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය නාට්‍යයක කර්ම විපාකයක් නැති වුණාට يعني සාමාන්‍ය නාට්‍යයක කෙනෙක් සියෙන් යන පෙන්නනවා කියන චිත්‍රපටයක නාට්‍යයකට විනාඩිය හැබැයි ආ මිනිමරුවෙක් වෙන්නේ නැහැ. යටේ කරන්නේ මිනිමරුවෙක් කර්මය වෙලා එහෙම වෙන්නේ නැහැ. නමුත් මෙතනදී ඒ කර්මය සිද්ධ වෙනවා. ඒක විපාකයකට දෙන්න පුළුවන්. ඒ භයානකයි. මේ සංසාරික නාට්‍යයේ තියෙන භයානකම ඒකයි. සාමාන්‍ය නාට්‍යයක නැති විපාකයක් මෙතන එනවා. මොන චරිතයම සාමෙන් චරිතයක් විතරයි මේක විදුවක් මිදුවක් ඒ කතන්දර කියලා හරියන්නේ නැහැ. තමයි ඒක භයානක. භයානක නිසාම තමයි මේ වෙස්මුණු අඳුනගන්නේ කියන්නේ. අඳුනගෙන මේවා අවශ්‍ය නැහැ. ඒක වෙස්මුණක්වත් මම නෙමෙයි. මටයි නැහැ කියන එක තේරුම් අරගෙන ඒක අතාරින්න පුළුවන් නම් ගලවලා ගන්න තව වෙස්මුණක් තමයි මුණ ගැහෙන්නේ. තවත් චරිතයක් එයත් මමද කියලා බලනවා. එහෙම වෙන්න ඕනේද කියලා බලනවා. මමත් නෙමෙයි නම් මට එහෙම වෙන්න ඕනේ නැත්තම් ඒකත් ගලවලා ගන්න. මේ විදිහට මේ එක තට්ටුවෙන් තට්ටුවෙන් ස්කන්ධ කියන්නේ. ස්කන්ධ කියන්නේ එක තට්ටුවක් නෙමෙයි, එක ලේයර් එකක් නෙමෙයි. මේකේ ලේයර්ස් තට්ටු කන්දක් උඩට ගොඩ ගැහෙනවා. පස් තට්ටු කියන්නේ ඒ වගේ. ඉතින් මේ එක එක තට්ටු අරගෙන බලනවා. ඒ තට්ටුවේ ඉඳ හොඳද? ඒක ඊට ප්‍රශ්නයක් නැහැ. ඒක දැන් ඇත්තම තට්ටුව. නායඩ වෙන තට්ටුව ඒද? ඒ මත මම කියන මන්දිරයේ ගොඩ නැගුවොත් ස්ථිරව තියෙයිද? කඩාගෙන වැටෙන්නේ නැතුව, ගිලා බහින්නේ නැතුව නෑ. එහෙම නෑ. ඒකත් තව පුරෝහු පස් තට්ටුව. නෑ ඒකත් අයින් කරනවා. ඊළඟ තට්ටුව බලන්න. ඒකත් අයින් කරනවා. ඉතින් මේ විදිහට මේ තත්ත්වයට අයින් කරගෙන යෑමක් මෙතන තියෙන්නේ. ඒකයි මම කවුද කියනවට වැඩිය මම කොමත්ද කියලා බලන්නේ කිව්වේ.
ඔබතුමාගේ පැහැදිලි කිරීම හරිම ඉතලයි හරි වැඩි. මොකද එතන අර කර්මස්ථානයක තියෙනුත්ව කිව්ව එක තමයි හුඟක්ම වැදගත් වෙන එක. ඒක නා අපි හිතන්නේ නැහැ ඔබතුමා දැන් මේ කරපු. ඒ කියන්නේ යම් කර්මයක් අනාගතයට හැදීමක් විය හැකියිමයි අවස්ථාවක. ඒකට අන්න ඒක තීරණය කරගෙන සිහි බුද්ධියෙන් කටයුතු කිරීම තමයි මට හිතෙන්නේ වඩාත්ම යෝග්‍ය වන්නේ නේද ආචාර්යතුමා?
අනිවාර්යයෙන්ම සිහි බුද්ධිය ඇති වුණ මට්ටමට කර්ම විපාකේ සරල කරගන්න පුළුවන්. කර්මය හා විපාකයේ දෙක අපේ අතර ගන්න පුළුවන්, අරගෙන ඒකේ බලපෑම අතර ගන්න පුළුවන්. සීබුද්ධිය නැත්තම් උපරිම විපාක තියෙන කර්මයක් එක තප්පරයක් ඇතුළත වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඉතින් ඒ අනිවාර්යෙන් විපාක දෙනවා කියන්න බෑ. නමුත් ඉතින් ඊට පස්සේ යම් තාක් දුරකට ඒ විපාකය අපිව හැදගෙන යනවා. සංසාරෙ කිත් ගහනවා කියන්නේ එයයි. ඒ නිසා සිහිබුද්ධිය අත්‍යවශ්‍යමයි. ඒබඳු තැනකදී ඒබඳු තැනක් කියන්නේ ඕනෑම තැනක්. හරියටම අපිට කියන්න පුළුවන් නම් මෙන්න ආවල් දවසේ ආවල් වෙලාවට ආවල් විනාඩියේදී මෙහෙම දෙයක් වෙනවා. ඒ නිසා ඒ වෙලාවට සිහිබුද්ධියෙන් කියනක් ඇති කියා. එහෙනම් හරි ලේසි. නමුත් එහෙම බෑනේ. ඒ නිසා තමයි මේ සිහිබුද්ධිය නිතර නිතර නැවත නැවත ඇති කරගන්න භාවිතා කරන්න වෙන්නේ. ඔබතුමා කියපු කාරණේ හරියටමයි.
ඒ කියන්නේ තවත් ඒ දුරට ගත්තොත් ආචාර තමයි ඉතමත් සියුම්ව සංසාරයේ දික් කරන සිස්ටම් එකට තමයි යවෙන්නේ.
ඔව් ඒනේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය ඉටු වෙන්න විදිහට තමයි මේ දෙය වෙන්නේ. ඉතින් මේ ඇත්තම මොකද්ද? මේක ගැලපුණත් සංසාරේ දික් වෙනවා, නොගැලපුණත් දික් වෙනවා. ගැලපුණත් දික් වෙනවා, නොගැලපුණත් දික් වෙනවා. නමුත් ගැලපුණාම මේ දිකනවා වේදනේ. ගැලපීම ඇතුළේ. ඒකෝට ඉතින් හරිනේ හරිවා කියන්නේ කියන්නේ ප්‍රශ්නයක් නෑ වගේ. ලෙඩක් වුණාම, අතනීපයක් ඇතිවම, කරදරයක් වුණාම තමයි මේ ප්‍රශ්නයක් විදියට බෙදෙන්නේ සංසාරය කියන්නේ. අලෝමයි සංසාරය අනේ අනිච්චම් මේ සියල්ල කියන්නේ ප්‍රශ්නයක් සමග නොගැලපීමක් සමග. ගැලපීමකදී අනේ සංසාරය හැටි ඕම තමයි අදෝමයි අනේ අනිච්ච මේකක්වත් කියන්නේ. හරියටම සිදුවීමක් සහ සිදුවිලි දෙක එකට ගැලපෙන්න ගියාම එතන ඒත් සංසාරය තමයි. නමුත් ඒ සංසාරයේ චිතරින් අල්ලා ගන්නවට වැඩිය ලේසි අර නොගැලපීමකදී සංසාරයේ අල්ලා ගැනීම. මේ ඒ දෙකේම සංසාරෙ දික් වෙනවා. හැබැයි එකකදී ඔය නොගැලපීමකදී දික් වෙන සංසාරය දුගතිගාමී වෙන්න පුළුවන්. ගැලපීමකදී දික් වෙන සංසාරයේ සුගතිගාමී වෙන්න තියෙන ඉඩ වැඩි. නොගැලපීමකදී දික් වෙන සංසාරයේ සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ වෙන්න තියෙන ඉඩ වැඩි කොහොම. ඒ නිසා ඒයින් තමයි මුලින්ම පරිස්සම් වෙන්න ඕනේ.
බොහොම පින්නාචාර්යතුමනි, තාමත් සංක්ෂිප්ත පිළිතුරක් ලබා දී.
අවසරයි සර්. දැන් අපි හදාගන්නේ අච්චුව අතීතයේ අත්දැකීම් හරහා හදාගත් අච්චුවක්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මම පහෝදා ඇහැරෙනකොට මම මේ අච්චුව හරහා තමයි පහෝදා නැගිටින්නේ. සමහර එදා රාත්‍රියේ වැස්සක් වැහලා කාමරේ වතුර ටිකක් තියෙන්න පුළුවන්, මම දන්නේ නැහැ. මම අර වර්තමාන අතීතයේ අච්චුෙන් තමයි නැගිටලා සමහරටම වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි එක්කෙනෙක් පුටුවක් ඇදලා ඒක අරන් තියන් නැතුව තියෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. මොකද අතීත අච්චුෙන් තමයි මම පාන්දර සමහර නැගිටින්නේ වෙලාවේ එළියක් නැ. මගේ පුටුවකින් හැප්පෙන්න පුළුවන්. එතකොට ඒ යථාර්ථය කොහොමද ග්‍රහණය කරගන්නේ?
ඔව් දැන් ඒක හොඳ උදාහරණයක්. දැන් ඒ එහෙම කෙනෙක් පුටුවක් එතන තියන්නත් පුළුවන්, අමතක වෙන්නත් පුළුවන් අරන් තියන්න. ඇහැරුණු කෙනා දන්නේ නැහැ පුටුවක් තියෙන බව. එයා පුටුවක් නැහැ කියලා හිතන් යනවා. හැප්පෙන්න පුළුවන්, හැප්පිලා වැටෙන්න පුළුවන්, වැටිලා තුවාල වෙන්න පුළුවන්, සහ තරහෙන්නත් පුළුවන්. පුටුව දීපු කෙනා කෙරේ තරහෙන්නත් පුළුවන්. දැන් මෙතන මේ සිදුවීම් පෙළම ගත්තහම ඔය එකකවත් පුදුම වෙන්න දෙයක් නැහැ. මුල්ම කාරණේ මෙතන ධර්මතාවය තේරුම් ගන්න මේකකවත් පුදුම වෙන්න දෙයක් නැහැ. අර පුටුව කවුරු හරි තිබ්බනම් ඒ ගැන පුදුම වෙන්න දෙයක්වත් නැහැ. එයාට ආපහු පුටුව ගන්න අමතක වීම ඒකත් පුදුම වෙන්න දෙයක් නැහැ. ඊළඟට පුටුවක් නැහැ කියලා හිතාගෙන වෙනද වගේ යෑම ගැන පුදුම වෙන්න ඕනෙත් නැහැ. ඒක මොකද පුදුම වෙන්න තියෙන්නේ? හැබැයි එහෙම ගිහිල්ලා නැහැ කියලා හිතාගෙන ගිහිල්ලා හැබැයි ඇත්තටම තියෙන පුටුවට වැදිලා වැදීම පුදුමෙන්ටත් නැහැ. වැදිලා පෙරලෙන එක වැටෙන එක පුදුමෙන්ට දෙයක් නැහැ. වැටිලා තුවාල වීම පුදුමෙන්ට දෙයක් නැහැ. අර ඊළඟට කවුරු හරි පුටුව තිබ්බනම් එයා කෙරෙහි තරහ ගැනීමේ පුදුමෙකුත් නැහැ. එතන මේ එකකවත් විශ්මයටපත් වෙන්න දෙයක් නැති බව තේරුම් ගැනීම තමයි මුල්මකාරය. ඒ සියල්ල හේතු නිසා වුණා. හරි ලස්සනට චක්‍රයක් විදිහට හේතුඵල තේරෙනවා. හේතුඵල දැක්කොත් පුදුමෙන්ට පුදුමයක් වෙන්නේ නැහැ. ඒක පිළිගන්න පුළුවන්. මේ ඕනේ තරහයමත් පිළිගන්න පුළුවන්. ඒකත් හේතුවක් නිසා වෙන දෙයක්. පුදුමෙන්ට දෙයක් නැහැ තරහේ. තුවාලීමේ පුදුමෙකුත් නැහැ. තුවාලුණාම රිදෙනකේ පුදුමෙකුත් නැහැ. තුවාල වෙන්න වැටීමේ පුදුමෙකුත් නැහැ. වැටෙන්න හැප්පීමේ පුදුමෙකුත් නැහැ. හැප්පෙන්න පුටුවක් නැහැ කියලා හිතාගෙන ඇවිදීමේ පුදුමෙන්ට දෙයක්ුත් නැහැ. පුටුව අපව ගන්න අමතක වී පුදුමෙකුත් නැහැ. පුටුව එතනින් කවුරුත් තිබ්බනම් ඒක පුදුමෙකුත් නැහැ. මේකකවත් පුදුමයක් නැහැ. අහම්බෙකුත් නැහැ. මේ පුදුමෙකුත් නැහැ. ඒතර මේ තමයි මුලින්ම අපි වටහා ගන්න ඕනේ ධර්මතාවයේ මේ පුදුමෙන්ට කියන්නේ. කලබල වෙන්න දෙයකට පුදුම වුණත් තමයි කලබල වෙන්නේ. පුදුමයක තියන්නේ නැහැ කලබල වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ කියන එක තේරුනහම ඔන්න තරහ අඩු වෙලා. තරහ නෙවෙනවන්නේ මොකද මේ කලබල වෙන්න කියන්නේ. මේ හේතු මේ චක්‍රය තමයි මේ කරකිලා. ඉතින් එතකොට එහෙමනම් අර තුවාලෙට කරගන්න දෙයක් තුවාල උනන එකට මොනවා හරි කරගන්න තියනවා නම් ඒ දේ කරගන්නවා. අවවාදයක් දෙන්න තියනවා අවවාද දෙන්න පුළුවන්. ආයුධවත් තිබ්බනම් ටයිම් කරන්න කියලා එහෙම දෙන්න පුළුවන්. ඊළඟට අපිටම අවවාදයක් දී ගන්න පුළුවන්. ඊයේ නිදා ගන්නකොට තිබිච්ච ලෝකේ නෙමෙයි හැරෙන්නකොට තියෙන්නේ. ඒ ලෝකෙම තියෙන්න බෑ ලෝකේ කරකැවෙන. ඉතින් ඒ නිසා මේ අලුත්ම ලෝකයකට තමයි අවදි වෙන්නේ. හැබැයි අර අතීත අච්චුව ඒ අතීත ලෝක සිටීමේ තමයි අප ජීවත් වෙන්නේ. වර්තමාන අක්ෂාංශ දේශාංශවල හිටියානම් කරකින ලෝකේ ඒ தත්ත්වය එන්නේ නැහැ. විතර අපිටවත් අපි අවවාද දීලා අපිව නිවැරදි කරගන්න ඕනේ සීපුත්‍ය ඇති කරගන්න වර්තමානයේ.
මෙතන ගැටලුවක් තියෙන්නේ දැන් කුඩා කාලේ ඉඳන්නේ අපිව ඒ අච්චුකට පුහුණු කරන්නේ. ඒක නිකන් මේ කොන්ක්‍රීට් අච්චුක් වගේ හැමෙලෙම ඇවිල්ලා හැප්පෙනවා. අන්නේ තමයි කොහොමද මේ අච්චුව මේ මෝල් කරගෙන මේ යථාර්ථයේ සිහිබුද්ධිය මොකද එයා එනවා ටක් ගාලා එක මේ ඉස්සෙල්ලම ඉන්නේ එයා තමයි කොහොමද සර්
ඒක ප්‍රබලයි ප්‍රබලම කාරණයක් ඒ නිසා ඒකට කියන්නේ නිච්ච සංඥා කියලා ඔය අච්චුවට දහමේ කියන වචනේ තමයි නිච්ච සංඥා නිච්ච කියන්නේ නිත්‍ය කියලා අපි කියමු නිත්‍ය කියන වචනේ වැරදි හරියටම නිච්ච සංඥා සංඥාව කියලා කියන්නේ අතීතයේ පිළිබඳ හදාගත්ත අච්චුව කියන්නේ. ඒ අච්චුව හරියටම හරි කියන්නේ නිච්ච සංඥා කියන්නේ ඒ හරියටම හරි. ඒක එහෙමමයි. ඉතින් මේ එහෙම හිතාගෙන එහෙම පිළි අරගෙන විශ්වාස කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඒ හරියන අවස්ථා තියෙනවා. දැන් මදම පුටුවක් තිබිලා වැටෙන්නේ නැහනේ. ඒක දවසක එක දවසක වෙන්න පුළුවන් ජීවිතේ. ඊට කලින් වැටෙත් නැහැ ඊට පස්සෙත් නැහැ පුටුවක්. ඒ නිසා වෙන්නේ මේ නිච්ච සංඥාව ඝන සංඥාවක් බවට පත් වෙනවා. ඒක දහම ඊළඟට පාවචනයක් පාන්නේ නැහැ ඝන සංඥා. ඝන සංඥාව කියන්නේ මේ එහෙම ඒ යමක් නැවත නැවත එකම විදිහට වුණාම ඒ අච්චුව ඔබතුමා කියන වචනේ කොන්ක්‍රීට්. ඒ කොන්ක්‍රීට් අච්චුව බවට පත් වෙනවා ඝන සංඥාවක් බවට. ඉතින් ඝන සංඥාවක් වුණා කියන්නේ නිකන් ඇහැ ඇතුළට කාචයක් හයි කරා වගේ බද්ධ කරා වගේ එළියෙන් කන්නඩියක් දැමීම එක. ඒක කන්නඩියක් දාගෙන ඉන්න බව අනිත්‍යයටත් පේනවා Tamanටත් දැනෙනවා. වැටෙන්නත් පුළුවන් කන්නඩිය මේ බලනකොට හරි යම් පාරක් වැදුනොත් හරි ගැස්සුනොත් හරි කන්නඩිය වැටෙන්න පුළුවන්. බලවන්නත් පුළුවන්. නමුත් ඇහැට කාචයක් හයි කරාම එහෙම අනිත්‍යයට බැලුවට පේන්නේ නැහැ අපිට. දාගත්ත කෙනාට සමහරට ඒක අමතක වෙන්නත් පුළුවන්. ඉතින් එතනදී මේ ටිකක් ඒ තමන්ගේ කොටසක් බවට පත් වෙනවා. ඒ කොටසක් නෙමෙයි. ඒ කාචයක්. ධන සංඥාවක් කාචයක්. ඉතින් ඒ නිසා මේ ලොකු පාරක් වැටෙනොත් ඒ ලෙන්ස් එකත් වැටෙන්න පුළුවන්. ඒ නිසා තමයි කාච දාගත්ත ඇයට ඔළුව හරියට ගස්සන්න එපා. ඒ වගේ කියන්නේ. වැටෙන්න පුළුවන්. ඒ කම්පැනි එකදී තමයි ඒ කන්නඩියක් ගැලවෙන්නේ. එනිසා කම්පණි තාම වැදගත් මේ කම්පණ වලින් බේරෙන්න ආරක්ෂිත ජීවිතයක් ගත කිරීමත් හොඳයි. ඇඟට හොඳයි, හිතට හොඳ නෑ. ඉතින් වරින් වර හරි මේ කණ්ණාඩි කැඩිලා කුඩු වෙලා ඉරිතලලා වීදුරු කැඩිලා ඒ කාච ගැලවෙන සිටුවීම් අවශ්‍යයි ජීවිතේට. වරින් වර හරි නිතර නිතරම මේ වරින් වර හරි අවශ්‍යයි. එහෙම නැත්නම් වෙන්නේ මේවා තව තව කොන්ක්‍රීට් 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 මේ වෙලා මේ පස්සේ කුළු බෙදීකින් ගැහුවත් හරි අමාරුයි කඩාගන්න. බැරි නැහැ, පුළුවන්. නමුත් හරි අමාරුයි මෙයා කඩන්න. ඉතින් හොඳම දේ තමයි මේ අනිත්‍යයක වෙන දේවල් දිහා බලන්න. අපිට එහෙම කම්පන නිතර නොවෙනවා කියන්නේ හැබැයි මේ ලෝකෙ දිහා බැලුවොත් නම් හැම මොහොතෙම කාට හරි කම්පනයක් වෙනවා. ඉතින් දහමේ කියනවා ඒව දිහා බලන්න. බලලා එහෙම කම්පනයක් වන සිදුවීම තමන්ට නොවේ යයි කියා තියෙන සහතිකය මොකක්ද? මොකද්ද මට තියෙන සහතිකය? එයාට වෙච්ච සිදුවීම මට ඊළඟ මොහොතේ හරි එතහරි නොවේ කියන්න මොකද්ද තියෙන සහතිකය ගැන බලන්න කියලා. එහෙන් බැලුවහම තේරෙනවා එහෙම කියන්න පුළුවන් තැනක නොවේ අපි ඉන්නේ. වෙලා නැහැ. හැබැයි ඉස්සරහට නොවේ කියන්න බෑ. ඉතින් අන්න ඒ කාරණේ නැවත නැවත මෙහි කරනකොට දෙන අපේ ඉන්නේ මොන තරම් අසරණ තැනකද කියලා. මොන තරම් අසරණ තැනකද? ඕනෑම කොන්ක්‍රීට් එකක් පුපුරවල යන්න පුළුවන් දේවල් තියෙනවා. බංක බ්ලාස්ට් බෝම්බ තියෙනවා. මොන බංකරේ ඇතුළේ හිටියත් පොළ වහනගෙන ඒක බ්ලාස්ට් වෙලා පුපුරවල යන්න පුළුවන්, එලිදාන්න පුළුවන් බෝම්බ තියෙනවා. කොන්ක්‍රීට් එක වුණත් දෙදර්ලා යන සිදුවීම මොන තරම් කොන්ක්‍රීට් හැබැයි වෙන්නේ එහෙම එකක් වෙනකල් මේක අච්චුවක් කියලා අපිට තේරෙන්නේ. එතන ඊට ඒ නිසා ඒ අපිට නොවන සිදුවීම් වෙන ලෝකෙ දිහා බලන්න. ඒ සිදුවීම් වෙනවනේ වෙන ලෝක අනිත්ය. ඒව දිහා බලලා බලන්න ඇයි මට එහෙම එකක් නොවේ කියලා මම හිතන්නේ. මොන හේතු නිසා? මට අනාගතේ පෙනිලාද? හරියටම මගේ අනාගතේ මා දැකලාද එහෙම තීරණයකට ඇවිත් තියෙන්නේ? එහෙම නැත්නම් ඒ දු බුදු මනස්සාත විශ්වාසයක් පමණක්ද
කියලා.
සර් අතලෝ දහමෙහි අපි ගොඩාක් කම්පණයට පත් වෙනවා. දැන් මේ ඒ කම්පණයට පත්වීම වළක්වන ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ යන සාධිගුණය ප්‍රගුණ කිරීමේ මාර්ගය තමයි නේද මේ සිහි බුද්ධිය ඇති කරගෙන මේ මේ දේශනා කරන්නේ?
ඔව් මේ ඒ අටලෝ දහමට තමයි කම්පැනි වෙන්නේ. ඉතින් වෙන කම්පැනි වෙන්නේ නැහැ නේ. සිදුවීමට කම්පැනික් වෙන්නේ. ඒ සිදුවීම වලට තමයි අටලෝ දහම කියන්නේ. ඒ කියන්නේ හැම සිදුවීමක්ම ඔයටෙන් එකක් කියන අර්ථය. සිදුවීම් වෙන වේවල් ලක්ෂ කෝටි ගානක් තියෙන්න පුළුවන්. හැබැයි ඕනම සිදුවීමක් මේ අටෙන් එකකට සංග්‍රහ කරන්න පුළුවන්. ගොනු කරන්න පුළුවන්. දල වශයෙන්. ඒතර කම් ඒවට තමයි කැළඹෙන්නේ. කැළඹීම් වර්ග දෙකක් තියෙනවා. එකක් නෙමෙයි. එකක් තමයි හරියනකොට වෙන කැළඹීමයි වර්ධිනකොට වෙන කැළඹීමයි. ඒ දෙකම කැළඹීම්. හරියනකොට උඩ යනවා වර්ධිනකොට වැටෙන පහළට වැටෙන. උඩ පැනීමයි ඇදගෙන වැටීමයි දෙකක් තියෙනවා. මේ දෙකම කැළඹීම්. උඩ පැනීම කැළඹීමක් විදිහට දකින්නේ නැහැ සාමාන්‍යයෙන්. කම්පනයක් විදිහට බලන්නේ අර ඇදගෙන වැටීම. එසේ එතනින් පටන් ගන්න. එකමක් නෑ අර උඩ පැනීම හරියටම දේවල් වෙනකොට ඒක ගැන එතනින් පටන් ගන්න අමාරුයි. බැරි නැහැ. එතෙන් දෙන්න ඕනේ. හැබැයි එතනින් මේ පටන් ගන්න දේසි අර ඇදගෙන වැටෙන තැන. මොකද ඒක රිදෙනවනේ. එතෙන් තමයි ලෝකයෙන් විසඳුම්මන්නේ ඒකට. මේ සාමාන්‍ය ලෝකයේ ලෞකික ලෝකයේ පුජජන ලෝකයේ ප්‍රශ්නයක් විදියට ගන්න අතලෝ දහම නෙමෙයි. හතරයි. හතර ලෝදාම තමයි ඒකලට ප්‍රශ්න කියන්නේ ලෝකෙට. ඒ හතර හදාගත්ත නම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ දහම තමයි කියන්නේ මේ අටම ප්‍රශ්නයක් කියලා. ඉතින් මේ කොහොම හරි තාදී ගුණේ කියන්නේ මේ මේක දිවත් සැලෙන්නේ නැතුව ඉන්න ගතිය. නොසැලී ඉන්න පුළුවන් ගතිය. ඒක ඇති කරගන්න නම් මේ සැලීම දකින්න ඕනේ. සැලෙන්නේ සැලීම සැලෙන ප්‍රමාණය හඳුනාගන්න ඕන. ඒ හඳුනාගන්න සීබුද්ධියක් තියෙනවා. සීබුද්ධිය තමයි ආරම්භය. සීබුද්ධියෙන් ඊළඟට එනවා ඥාන දර්ශනය. මේ සැලෙන හිත දකින්නවා, සැලෙන හේතු දකින්නවා, ඒ කම්පණය දකින්නවා. ඉතින් ඒක තමයි මාර්ගය පටන් ගන්න සීබුද්ධිය.
එහෙමයි සර්.
ඉතවතුනි එන්නේ නැත
අම් වෙන්නේ මේ කන්නේ පාරවල් දෙලි විදියට වැදෙන කාලෙකදී තමයි කොරෝනා සමයේදී
සමාවෙන්න ඕනේ ප්‍රශ්නේ මේ හරියට ඇහුනේ නැහැ ඒ තුඟා මුලදී ඇහුනේම නැහැ අපි ටිකනම් ඇහුණා මේ අම්බුල් පාරවල් එක දිගට වැදීම කොරෝනා සමයේ වගේ ඒ වචන ටික ඇහුණා. හැබැයි හරියටම ප්‍රශ්නේ මොකද්ද කියන එක නම් ග්‍රහණය කරගන්න බැරි වුණා. හොඳයි මේ ඒ ප්‍රශ්නේ මට හරියටම ඇහුනේ නැහැ. ඒ නිසා පිළිතුරක් දෙන්නත් බැහැ. පසු හරි ඒ ප්‍රශ්නේ ඊළඟ දවසේ හමු නැතිනම් ලියා එවන්න. වෙනත් ප්‍රශ්න නැතිනම් අපි අද වැඩසටහනට නැවතුම් දෙකක් තබමු මෙතනින්. හිතවතුනි මේ සිදුවීම තමා මොහොත මේ මොහොතේ වෙන සිදුවීම තමා කමතහන්. එතනින් තමා ඥානයේ දොරටු උල්පත පෑදෙන්නේ එතනින්. තමන් පිළිබඳ පොතකින් නොවේ. ඒ නිසා මේ මොහොතේ ජීවත් වීම ඉතාම වටිනවා. වෙන විකල්පයක් නැහැ. මේ මොහොතින් නැතුව වෙන ක්‍රම හොයන්න බෑ අපිට. වෙන ක්‍රම නැහැ. මේ සීබුද්ධිය ගැන උගා කතා කළේ ඒ නිසා කාර්යය මේ මොහොතේ හොඳ සීබුද්ධියෙන් හිටව. ඒත් මේ මොහොතේ සීබුද්ධියෙන් සිටීමෙන් තමයි ඊළඟට කළ යුතු දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඥාන දර්ශනයට එන්න පුළුවන්. ඉතින් මෙතන කෙලවරටම කතා නොකළ අනුමාත්‍රිකා ගොඩක් තිබුණා. අපි ඒ ගැන ඉදිරි කාලවලදී ගැළපෙන විදිහට කතා කරන්න බලමු. වෙනත් ගැටලු තියෙනවා නම් සුපුරුදු පරිදි පෞද්ගලිකව අහන්න ලියන්න පෞද්ගලිකව පිළිතුරු දෙන්න පුළුවන්. ඒවට එහෙම දෙන්නම් පොදුවේ කතා කර යුතු කාරණා පොදුවේ කතා කරමු. හිතවතුනි මේ වැඩසටහන් මාලාවන මේ ඔබට ලැබෙන්නේ නිලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ කාරුණික අනුග්‍රහයෙන් සහ සංවිධායකත්වයෙන් තවත් කල්‍යාණ මිත්‍රයන් උදව් කරගෙන. ඉතින් ඒත්තන් බොහොම නිර්නාමිකව අපෞද්ගලිකව තමා මේ අනුග්‍රහයන් දක්වන්නේ, මේ තාක්ෂණික සහාය ලබා දෙන්නේ. ඒ හැම දෙනාම පාරමිතා සම්පූර්ණ කර ගැනීමක් කරන්නේ. ඒ ගැන ගෞරවණීය හැඟීමක් අප ඇති කර ගනිමු. සහභාගී වුණු හැම දෙනාටම ඒ වගේම මේ සම්බන්ධීකරණයේ අප සම්බන්ධ කළ වෛද්‍ය ශාන්ති මෙනුවට මේ සියල්ල ආත්මාවබෝධය සඳහාම හේතු වේවා, වාසනා වේවා. හැම දිනාටම සිතක්ම ශාන්තියක්ම යහපතක්ම වේවා.